හොඳයි. එහෙමනම් මහා සංඝරත්නයෙන් අවසරයි අපි අද අලුත් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙයි. අහලා තියෙනවානේ, කලින් කියවලත් ඇති, අහලත් ඇති. ගොඩක් අපිට පැවිදි ජීවිතයට වැදගත් වෙන සූත්‍ර දේශනාවක්. දැන් අපි මේ ටික කියවනවා වගේම ජීවිතේට අපි මේ ටික මොකද කරගන්න ඕන? එකතු කරගන්න ඕන. පැහැදිලි නේද? හරි. හොඳයි. අනුමාන සූත්‍රය. එතකොට මේ සූත්‍ර දේශනාව මහා මුගලන් මහරහතන් වහන්සේ තමයි දේශනා කරන්නේ. එතකොට අපි එදිනෙදා ප්‍රතිවේක්ෂා කරන්න ඕන ආකාරය ගැන, අපේ තියෙන කෙලෙස් සම්බන්ධව අඳුනාගෙන අපි ඒවට කොහොමද පිළියම් යොදන්න ඕන, එදිනෙදා ජීවිතේට අපි කොහොමද මේ අවවාදය එකතු කරගන්නේ කියන ටික අපි කතා කරගෙන යමු. හොඳයි, අපි මුල් ඡේදය කවුරු හරි සජ්ජායනා කරමු බලන්න නේද? අපි දිගටම ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භයේ විතරක්. කවුරු හරි කස්සපායස්ම.
අවසරයි සර්. හනුමාන සුත්තං ඒවං මේ සුතං ඒකං සමයං ආයස්මා මහා මොග්ගල්ලානු භග්ගේසු විහෙරති සංසුමාර ගිරේ බෙහිසකලාවනේ මිගදායි තත්‍රකෝ ආයස්මා මහා මොග්ගල්ලානු භික්ඛු ආමන්තේසි ආවසෝ භික්ඛවෝති ආවසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස පච්චස්සෝසුං ආයස්මා මහා මොග්ගල්ලානු ඒතදවෝච පවාරේති චේපි ආවසෝ භික්ඛු වදන්තුමං ආයස්මන්තෝ වචනීයෝම්හි ආයස්මන්තේ හීති සෝචතේ සෝච හෝති දුබ්බචෝ දෝවචස්ස කරණේහි ධම්මේ සමන්නාගතෝ අකමෝ අප දකිනග්ගාහි අනුශාසනීයං
අනුශාසනී
අතකෝ නං සබ්බක්‍මචාරේ න චේ වත්තබ්බං මඤ්ඤන්ති නච අනුසාසී තබ්බං මඤ්ඤන්ති නච තස්මින් පුග්ගලේ විස්සාසං ආපාජිතබ්බං මඤ්ඤන්ති.
හරි. කොට තර්මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ මහා මුගලන් මහරහතන් වහන්සේ. එතකොට මේ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ බගු ජනපදයේ සුන්සුමාර ගිර කියන ප්‍රදේශයේ බේසකලා වනයෙහි එතකොට මිගදාය. එතකොට මෙතන මිගදාය කියලා කියන්නේ අභය භූමියක්. සත්තුන්ට අභය දානේ දුන්න නිසා මේ ප්‍රදේශයට කිව්වා මිගදාය කියලා. එතකොට ඒ බේසකලා වනයෙහි තිබුණු ඒ අභය භූමියේ ස්වාමීන් වහන්සේ වැඩ හිටියා. ඒ ඉන්න අවස්ථාවේදී තමයි මුගලන් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව කරන්න. ඉතින් මේ පේනවා, ඉතින් මෙතන ස්වාමීන් වහන්සේත් අනිත් අයව අමතන්නේ ආවුසෝ භික්කවේ. එහෙම නැත්නම් ආවුසෝ භික්කවෝ ඒ විදියටයි. එතකොට ඒත් එක්කම අනිත් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේටත් ආමන්ත්‍රණය කරන්නේ ආවුසෝ කියලා. එතකොට මේ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ පිරිණිවීමෙන් පසුව ප්‍රතික්ෂේප කළේ වැඩිහිටියන්ට ආවුසෝවාදයෙන් කතා කරන්න එපා කියලා. දැන් ඒ මුල් යුගයේදී වැඩිහිටි බාල ભેදයක් නැතුව දෙපිරිසම ආවුසෝ කියලා ආමන්ත්‍රණය කරලා තියෙනවා. පැහැදිලිද මේ තැන්වල පේනවා ඇති? එතකොට භාග්‍යතුන් වහන්සේගේ පිරිණිවීමෙන් පසුව වැඩිහිටියෙකුට ආවුසෝවාදයෙන් කතා කරන්න එපා කියලයි මතක් කළේ. පැහැදිලි නේ? වැඩිහිටියනම් බන්තේ කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. එම නැත්තං ආයස්මා කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන්. දැදිදීනේ. තොට දැන් කාලේ හැබැයි අපි බාල කිනාට විතරයි ආයස්මා කියන වචනේ පාවිච්චි කරන්නේ නේද? එතකොට ආයස්මා කියන වචනේ ඇත්තටම ආවුසෝ කියන වචනේ වෙනයි. මේ දෙක සම්පූර්ණ දෙකක්. එතකොට ආවුසෝ කියන පදය වෙනම නිපාතයක්. ආමන්ත්‍රණාර්ථයේ යෙදෙන. එතකොට ආයස්මා කියන එක ආයස්මන්තු කියන වචනෙන් හැදෙන ප්‍රථමායික වචනේ සහ ආලපනය තමයි ආයස්මා කියලා යෙදින්නේ. එතකොට මේ ආයස්මා කියන වචනය වෙඩිහිටි බාල බේදයකින් තොරව දැනටත් යොදන්න පුළුවන්. පැහැදිලිනේ? ඒකත් දැනගෙන තියෙන්න ඕන. නැත්තම් ආයස්මා කියද්දී ඒකත් හොඳ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. දැන් පෙළේ තියෙන්නේ වෙඩිහිටියෙකුටත් ආයස්මා කියලා කතා කරන්න කියලා නේ. බාල කෙනෙකුට කියන්න කියලා කියලා නැහැ. බාල කෙනෙකුට ආවුසෝ කියන වචනේ තමයි විශේෂයෙන් කියලා තියෙන්නේ. තේරුණාද? නමුත් වෙඩිහිටි බාල බේදයක් නැතුව ආයස්මා කියන වචනේ යොදන්න පුළුවන්. දැන් කර්ම වාක්‍යවල පේනවා ඇති වෙඩිහිටි බාල බේදයක් නැතුව ආයස්මා කියන එකේ චට්ටිපදේනේ ආයස්මතෝ කියන්නේ. ආයස්මතෝ තිස්සත් හේ රස්ස උපසම්පදා පික්ඛෝ. ඒ විදිහට තියෙන තැන්වල උපාද්‍යයන් වහන්සේගේ නමට විශේෂණයක් විදිහට ආයස්මතෝ කියලා යොදලා තියෙනවා. පැහැදිලිනේ? ඒකේ වෙඩිහිටි බාල බේදයක් නැහැ. ඒ නිසා ආයස් මන්තු ශබ්දය වෙඩිහිටි බාල බේදයක් නැතුව යෙදුවට ඇවතක් නැහැ. හැබැයි ආවුසෝ කියන පදය වෙඩිහිටියෙකුට යෙදුවත් ආපත්‍ති කරයි. පැහැදිලිනේ? අමතර විනේ කාරණාවකුත් ඒත් එක්ක කිව්වේ. හරි. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මෙන්න මේ විදියට දේශනාව ආරම්භ කරනවා. කොහොමද? යම් කිසි භික්ෂුවක් අනිත් අයට පැවරීමක් කරනවා, එවත්නි මගේ වරදක් එහෙම දැක්කොත් කියන්න, මගේ වැරද්දක් එහෙම දැක්කොත් ඒක අපට පෙන්නලා දෙන්න, ඉතින් මං ඒ වැරද්ද පිළිගන්නවා, එහෙම නැත්නම් වචනීයෝ අම්හි, ඒ විදිහට කියන්න කීම ලබන්න සුදුස්සෙක් මම, එහෙම නැත්නම් මං මට කියන්න කියලා ආරාධනාවක් කරනවා. ඒ වුණාට ඒ පැවැරීම කරන භික්ෂුව දුර්වච භික්ෂුවක්. ඒ පැවැරීම කළාට වචනෙන් උන්වහන්සේ දුර්වච කෙනෙක්. ඒ දුර්වච බව ඇති කරන ධර්මවලින් සමන්වාගත කෙනෙක්, එහෙම නැත්නම් ඒ දුර්වචකම ඇති කරන නරක ගති වලින් යුක්ත කෙනෙක්. අක්ඛමෝ, ඉවසීම කරන්නේ නැති කෙනෙක්, ඉවසන්නේ නැහැ. ඒ කියන්නේ කමෝ හෝති සීතස්ස උන්හස්ස, ඒ විදිහට කියාගෙන ගිහිල්ලා අර දුරුත්තානං දුරාගතානං වචනපතානං අදිවාසන ජාතිකෝ හෝති කියලා පාඩයක් ආවා නේද? කොහෙද ආවි? අව සබ්බාසව සූත්‍රයේදී අර අපි ඉවසන්න ඕන දේවල් ගැන කියාගෙන ගිහිල්ලා එතනදී කිව්වා අදිවාසනාපහතබ්බා පාඨයේ යටතේ වෙන කෙනෙකුගේ නරක වචන වෙන කෙනෙක් අපිට දෝෂයක් පින්නලා දුන්නොත්, වැරද්දක් කියලා දුන්නොත්, එහෙම නැත්නම් ඇත්තටම නැති වැරද්දකට සැරින් අපිට කතා කළත් ඒක ඉවසන්න පුළුවන් භික්ෂුවක් වෙන්න ඕන නිවන් දකින්න බලාපොරොත්තුෙන් කටයුතු කරනවා නම්. නැති වැරද්දකට බැන්නත් නැති වැරද්දකටනි මට බැන්නේ කියලා කේන්ති ගත්තොත් ඒක නිවැරදි නිවන් ගමනේ යන භික්ෂුවකගේ ගතියක්ද? එහෙම එකක් නෙවෙයි. පැහැදිලි නේද? දැන් බුදුරජාණන් වහන්සේට ආපු තරමක් දෝෂ ඇත්තරම තියෙන දෝෂද ආවි? භාග්‍යතුන් වහන්සේට ආපු චෝදනා ආපු හරියක් ආවෙම නැති වැරදි වලට. පැහැදිලි නේද? ඒ තැන්වල භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ තැන්වල අපි ඉවසීමෙන් භික්ෂුවක් විදියට කටයුතු කරන්න ඕන. අපි ඒ වගේ ඒ වැරද්ද ඇත්තටම අපේ තියෙනවා නම් හදා ගන්න ඕන. වැරද්ද නැත්තම් මේක මුන්නහන්සේගේ වැරදි දික්තියක් නේ, වැරදි අදහසක් නේ කියලා හිතලා තරහව අයින් කර ගන්න ඕන. අන්න එහෙම නැති කෙනාට, ඒ ගුණේ නැති කෙනාට තමයි කියන්නේ අක්ඛමෝ. ඒ විදිහේ ඉවසීමක් නැති කෙනා. අප්පදක්ඛිනක් ගාහි, මේකේ විරුද්ධ වචනේ තමයි පදක්ඛිනක් ගාහි. තේරුම මොකක්ද? ප්‍රදක්ෂිනාවෙන් යුක්තව එහෙම නැත්නම් ගරු කරලා අනික් කෙනා කියන අවවාදය පිළිගන්නවා කියන එකයි. පදක්ඛිනක් ගාහි, ප්‍රදක්ෂිනාවෙන් යුක්තව කියන දේ පිළිගන්නවා. ඒ කියන්නේ බොහෝම ගරුත්වයෙන් එහෙමයි ස්වාමීන් වහන්සේ කියලා වන්දනා කරලා බොරුවට වචනේට නෙවෙයි. ඇත්තටම හිත හදවත පත්ලෙන්ම කියලා අපි කතාවට කියන්නේ නේද? ඒ විදිහට බොහෝම ගරුත්වයෙන් ඒ කියන දේ පිළිගන්නවා. ඒකට තමයි කියන්නේ පදක්ඛිනක් ගාහි. එතකොට අප්පදක්කිනග්ගාහි කියන්නේ ඒකේ විරුද්ධ වචනය. ඒ විදිහට ගරුත්වයෙන් අවවාද පිළිගන්නේ නැහැ. අවවාදයක් කළාට ගරු වශයෙන් ගන්නේ නැහැ කියන එකයි. අන්න ඒ විදිහට අනුශාසනාවක් ඉවසන්නේ නැහැ. අනුශාසනාවක් ගරු කරලා ගන්නේ නැහැ. එතකොට මේ අක්‍රමෝ අප්පදක්කිනග්ගාහි කියන වචනවල කර්මයේ තමයි කර්මපදේ තමයි අනුශාසනී. එතකොට වචනය මේ වාක්‍ය මෙතන හැදෙන්නේ අනුශාසනින් අක්ඛමෝ හෝති. අනුශාසනින් අප්පදක්කිනග්ගාහි හෝති. පැහැදිලිනේ? අනුශාසනාවක් ඉවසන්නේ නැහැ. අනුශාසනාවක් ගරු කරලා පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට ඕ ඊට විරුද්ධව කටයුතු කරනවා. ඒවා ඉවසන්නේ නැතුව කේන්ති අරගෙන කටයුතු කරනවා. එතකොට ඒ වගේ භික්ෂුවක්ව මොකද වෙන්නේ? සබ්‍රක්‍මචාරී නචේව වත්තබ්බම් මඤ්ඤන්ති. එතකොට අනිත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා නම් ඒ කෙනාට වත්තබ්බන් මේ නචේව මඤ්ඤන්ති. ඒ කෙනාට කිය යුතුයි කියලා සලකන්නේ නැහැ. එහෙම නැත්තම් මුන්නාන්සේට නම් අවවාද කරන්න අමාරුයි කියලා අනිත් භික්ෂුන් වහන්සේලාත් අවවාද කරන්න සුදුස්සෙක් නෙවෙයි කියලා සලකනවා. ඒ විදිහට කටයුතු කරනවා නම් අනිත් භික්ෂුන් වහන්සේලාත් වැරද්දක් දැක්කත් අපෝ ඒ ස්වාමීන් වහන්සේට නම් කරුණක් කියන්න බෑ. තියෙන වැරද්දක්වත් පෙන්නලා දෙන්න බෑ කියලා නොකිය යුත්තේ කොට සලකනවා. පැහැදිලිනේ? නච අනුශාසිතබ්බම් මඤ්ඤන්ති. ඒ විදිහමයි අනුශාසනා කරන්න සුදුස්සෙක් කියලා සලකන්නේ නැහැ. අනුශාසනාවක් කරන්න අමාරුයි කියලා හිතා ගන්නවා. ඒ වගේම තස්මින් පුග්ගලේ විශ්වාසං ආපජ්ජිතබ්බං න මඤ්ඤන්ති. එතකොට මේ කිනාව කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි කියලා හිතන්නේ නැහැ. ඒ කියන්නේ විශ්වාස කරන්න අමාරුයි කියලා අනිත් භික්ෂුන් වහන්සේලා හිතා ගන්නවා. පැහැදිලි වෙන කතාව. එතකොට දැන් විශ්වාසයෙන් අපිට අවවාදයක් දෙන්න බෑ කියන එකයි කෙටියෙන්ම තේරුම. අපිට විශ්වාසවන්ත කෙනෙකුටනේ අවවාදයක් දෙන්න පුළුවන් නේද? විශ්වාස නැත්තම් මොකද වෙන්නේ? ඒ කෙනා සමහර විට බනින්න ඉඩ තියෙනවා. ඒ නිසා එහෙම සැකෙන් තමයි සමහර විට කතා කරන්නත් වෙන්නේ. දොස් කියයිද දන්නේ නැහැ, කේන්ති ගනීද දන්නේ නැහැ කියලා ඒ විදිහේ සැකයක් තියෙනවා. විශ්වාසයේ අඩුයි කරුණක් කියන්න කතා බහ කරන්න විශ්වාසය අඩුයි කියන එකයි තේරුම මෙතන. පැහැදිලිද? ඒ කොයි වගේ කෙනෙක්ගේද? අන්න මේ දුර්වච බව ඇති කරන කරුණවලින් යුක්ත භික්ෂුව ගැන තමයි මේ විදිහට මතක් කළේ. එතකොට අපි බලන්න ඕන මේ දුර්වච ගති අපේ තියෙනවද කියලා. පැහැදිලිද? මේ දුර්වච ගති අපේ තියෙනවද? කොහොමද දැනගන්නේ? ඒ ටික ඊළඟට දේශනා කරනවා. කතමේච ආවුසෝ දෝවචස්ස කරණ ධම්මා. දුර්වච බව ඇති කරන කරුණු මොනවද කියලා මුගලම් මහරහතන් වහන්සේ ඔන්න ප්‍රශ්නයක් අහනවා. ඒ කරලා උත්තරක් දෙනවා. පැහැදිලි නේද? එතකොට මෙන්න මේ විදියට ඒ කරුණු එකින් එක ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. අපි ඒ ටික කියමු නේද? හොඳයි කියලා හුරු වෙන්නත් එක්ක පිළිවෙලට කියාගෙන යමුනේ. ආනන්දායස්ම ඉදහවුසෝ කියන තැන ඉඳන් කියමු. අපි මේ ටිකේ අටුවාව කියලාම ඉමුද? අටුවාවේ සියල්ලෙන් සියල්ල අපි කතා කරන්නේ නැහැ. මෙතෙන් අදාළ කරුණු විතරක් කතා කරනවා. එතකොට බග්ගේසු කියලා කිව්වේ බගු ජනපදයේ කියන එකයි. සුන්සුමාර ගිරියේ කියලා කියන්නේ මෙතන එතකොට මේ නගරය නිර්මාණය කරන දවසේ ඒ ළඟ ප්‍රදේශයක ඉඳලා කිඹුලෙක් සද්දයක් කළාලු. එතකොට ඒ කිඹුලෙක් සද්දයක් නිකුත් කරාලු. එතකොට ඒ නිසාම මේ නම තිබ්බයි කියලා කියනවා. ඉතින් සුන්සුමාර කියලා කියන්නේ එතකොට කිඹුලට කියන නමක්. ගිර කියලා කියන්නේ ශබ්දයටනේ. එතකොට ඒ සුන්සුමාර සුන්සුමාරෝ සද්දං අකාසි කියලා එකයි මේ කියන්නේ. එතකොට ඒක සුබ ලකුණක් කියලා සැලකුවලු කියනවා. ඒ නිසා ඒ නම තිබ්බයි කියලා කියනවා. එතකොට මේ බේස කලාවණේ කියලා කියන්නේත් ඒ ගස් වර්ගයක නමක් කියලායි කියන්නේ. ඉතින් ඒ ගස් වර්ගය වැඩිපුර තිබුණු කැලෑව කියන එකයි. මිගදාය කියලා කියන්නේ අබේ භූමියක්. පක්කීනම් අබේ දින්නට්ඨානේ ජාතං කියලා ඒ විදිහට කියන්නේ. ඒ ටික පැහැදිලි. ඒවා අපි එකින් එක කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වචනෙන් වචනේ නේද? වැදගත් කරුණු කියනවා මේ විදිහට. ඊට පස්සේ පැවරීමක් කරනවා. කොහොමද? පවාරීති කියලා කියන්නේ ඉච්ඡාපේති. එතකොට කැමැත්තක් ඇති කරනවා කියන එකයි. ඒ කියන්නේ අවවාද කරන්න කියලා අනිත් අයට මතක් කිරීමක් කරනවා. වදන්තු කියලා කියන්නේ ඉතින් ඕ අවවාද අනුශාසනා වශයෙන් තමන්ට කරුණු කියන්න කියලා ඉල්ලීමකුයි කරන්නේ. එතකොට මේකේ ඕවාද අනුශාසනී කියන දෙකේ වෙනස ගැනත් කියලා තියෙනවා. ඕවාද කියලා කියන්නේ පළවෙනි වතාවේ කරන අවවාදයට එහෙම නැත්නම් කරුණු දැක්වීම. අනුශාසනී කියලා කියන්නේ එතනින් පසුව ඊට පසුව කරන නැවත නැවත කරද්දි කරන අවවාදය. එතකොට අපි ඉන්නම් සිංහලෙන් දෙකටම අවවාද කියන වචනේ තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. තව අර්ථයක් කියලා තියෙනවා ඕවාද කියලා කියන්නේ දැනට තියෙන වරදකට කරන කරුණු පෙන්වා දීම. අනුශාසනී කියලා කියන්නේ අනාගතයේ ඇති වෙන්න තියෙන වරදකින් වැළැක්වීම සඳහා කරන කරුණු දැක්වීම. පැහැදිලිද? ආ, ඔය කොයි විදියට හෝ ඒ විදියට අවවාද අනුශාසනා ලබා දෙන්න කියලා කරන ඉල්ලීමක් තමයි මෙතනදී පැවරීම කියලා අදහස් කරන්නේ. එතකොට මේ වචනීයෝ අම්හි කියන එකත් විස්තර කරනවා. ඉතින් ඔබ වහන්සේලා මට ඉතින් කරුණු කියන්න ඕන මොනවා හරි වැරද්දක් එහෙම දැක්කොත් කියලා අන්න ඒ විදියට මතක් කරනවා කියන එකයි මේ කියන්නේ. සෝච හෝති දුබ්බචෝ එව තේරෙනවා. දුක්ඛේන වත්තබ්බෝ හෝති බුද්ධෝ න සහති. මේ ටික පරිවර්තනය කරමු බලන්න මේ පාඩය කවුරු හරි. සෝච හෝති දුබ්බචෝ කියනකේ සෝච දුක්ඛේන වත්තබ්බෝ හෝති බුද්ධෝ න සහති. කොහොමද ඒකේ අර්ථය කියන්නේ? කවුද කියන්නේ? අරණ ගවීසියා යස්ම. අපහසුයෙන් කිය යුත්තේ වෙයි. කියන ලදුයේ නොම ඉවසයි. කියන ලදුයේ නොම ඉවසයි කියන්නේ කිව්වම ඒක දරා ගන්න බෑ. ඒකට කේන්ති ගන්න නැතුව ඉවසන් ඉන්නේ නැහැ. කේන්ති ගන්නවා කියන එකයි තේරුම. පැහැදිලිනේ? ආ, හරි. දෝචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ කියලා කිව්වේ ඉස්සරහදි කියන්න එන කරුණු 16න් අගුණ 16න් යුක්ත කෙනෙක් කියන එකයි තේරුම. පැහැදිලිද? ඒ ටික තමයි අපි දැන් කියන්න පටන් ගන්න තියෙන්නේ. තාම ඒ ටික කිව්වේ නැහැ. ඒ කරුණු 16. අප්පදක්ඛිනග්ගාහි අනුශාසනින් කියලා කිව්වේ මේ විදියට කියනු ලබනුයේ, එහෙම නැත්නම් මේ විදියට වෙන භික්ෂුවක් අවවාද කරද්දි මොකද වෙන්නේ? මෙන්න මෙහෙම අහනවලු. තුම් හේ මං කස්මා වදත. ඇයි ඔබ වහන්සේ මට ඔහොම කියන්නේ? අහං අත්තනෝ කප්පියා කප්පියං සාවජ්ජ අනවජ්ජං අත්ත අනත්තං ජානාමි. මම කැපා කැප දේවල් දන්නවා. වැරද්ද නිවැරද්ද අර්ථය අනර්ථය මම දන්නවා. ඔබ වහන්සේ මොකටද මට කියන් දෙන්නේ කියලා මෙන්න මේ විදියට අනිත් පැත්තට කියනවලු. කරුණක් කියද්දි ආයකට තමයි කියන්නේ මොකද්ද? අප්පදක්ඛිනග්ගාහි කියලා. මේ කෙනා අනුශාසනාවක් ප්‍රදක්ෂිනා කරලා ගන්නේ නැහැ. ගරු කරලා අවවාදය ගන්නේ නැහැ. වාමතෝ ගන්හාති. ඒ කියන්නේ මේක සාමාන්‍ය සිංහලෙනුත් කියන්නේ වමෙන් ගන්නවා කියලා නේද? ඒ කියන්නේ වැරදි ක්‍රමයක ගන්නෙ. අවවාදයක් කළාම ඒක තමන්ට කරන උපකාරයක් කියලා නෙවෙයි සලකන්නේ. දැන් ඇත්තටම වැරද්දක් අපේ පෙන්නලා දෙන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? ඉතින් කොච්චර වටින දෙයක්ද නේද? තමන්ට දකින්න බැරි වැරද්දක් කවුරු හරි පෙන්නලා දෙනවා කියන්නේ කොයිතරම් ලොකු ලාභයක්ද? අපිට ඒක බොහොම අමාරුවෙන් ලැබෙන ලාභයක්. හැමෝම එහෙම පෙන්නලා දෙන්නෙත් නැහැ නේද? ඒ නිසා වැරද්දක් පෙන්නලා දෙනවා කියන්නේ ලොකු ලාභයක්. නිධීනංව පවත්තාරං යම්පස්සේ වජ්ජදස්සිනං, ඔය විදියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකනේ. හරියට නිධානයක් පෙන්නනවා වගේ අපේ වැරද්දක් පෙන්නලා දෙනවා නම් ඒක අපි ගරුත්වයෙන් පිළිගන්න ඕනේ. ඒක තමයි නිවන් දකින්න සුගතියකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ ලක්ෂණ වෙන්න ඕන. එහෙම නැතුව මට පාඩුවේ ඉඳ දෙන්නේ නැහැ මුන්නහන්සේ හැම එකටම ඇඟිලි ගහනවායි කියලා හිතුවොත් ඒක ලොකු අගුණයක්. අන්න ඒ වගේ කෙනෙකුට තමයි මේ කියන්නේ අප්පදක්කිනක් ගාහි. පැහැදිලි නේද? ගරුත්වයෙන් අවවාදේ පිළිගන්නේ නැහැ. හරි, ඊට පස්සේ දැන් මෙන්න මේ විදියේ කෙනෙකුගේ තියෙන ඒ තියෙන ලක්ෂණ ටික කොයි විදියේ ඒ කරුණ වලින් යුක්ත කෙනෙක්ගේද මෙන්න මේ අප්පදක්කිනක් ගාහි කෙනෙක් කියලා කියන්නේ මොන වගේ ලක්ෂණ තියෙන කෙනෙක්ද, මොන වගේ දුර්වච ගති තියෙන කෙනෙක්ද කියන එක තමයි ඊළඟට විස්තර කරන්නේ. අපි ඒ ටික පෙළ කියාගෙන යමු. හරි. කතමී චාවුසෝ දෝවචස්ස කරනා ධම්මා කියලා පටන් ගමු.
කතමී චාවුසෝ දෝවචස්ස කරනා ධම්මා ඉදාවුසෝ භික්ඛෝ පාපිච්චෝ හෝති. පාපිකානං ඉච්ඡානං වසංගතෝ යම් පාවුසෝ භික්ඛෝ පාපිච්චෝ හෝති. පාපිකානං ඉච්ඡානං වසංගතෝ අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ.
හරි, මෙන්න පළවෙනි කාරණාව ස්වාමීන් වහන්සේ අහන්නේ, එවත්නි මේ දුර්වච බව ඇති කරන කරුණු මොනවද කියලා ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙනවා. එවත්නි මේ බුද්ධ ශාසනයේ භික්ෂුවක් ඉන්නවා පාපී ඉච්ඡාවන් තියෙන කෙනෙක්. ඒ වගේම පාපී ඉච්ඡා කියලා කියන්නේ මොකක්ද? බලාපොරොත්තු, පාපී ආසාවල්. පාපී කියලා කියන්නේ ලාමක පහත් කියන එකයි. ඒතර බොහොම පහත් ආසාවල් තියෙන ඒ පහත් ආසාවල් වල වසඟයට ගිය කෙනෙක්. පැහැදිලිනේ? ඊට පස්සේ දේශනා කරනවා, එවත්නි භික්ෂුවක් මෙන්න මේ විදියට පාපී ආසාවල් තියෙනවා නම් ඒ පාපී ආසාවල් වල වසඟයට ගිය කෙනෙක් නම් මෙන්න මේක දුර්වච බව ඇති කරන කාරණාවක්. දුර්වච බව ඇති කරන එක කාරණාවක් තමයි මෙන්න මේ විදියට පාපී ආසාවල් වලින් යුක්ත වීම සහ ඒ වාගේ වසඟයට යාම. ඒතර මොකක්ද මේ පාපී ආසාවල් වලින් යුක්ත වීම කියලා අටකතාවේ තව විස්තර කරනවා. තේනමෙති පාපිකානං ඉච්ඡානං ඉති ලාමකානං අසන්ත සම්භවන පත්තනානං. මොකක්ද තේරුම? පහත් වූ නැති ගුණ වලින් සම්භාවනාවක් බලාපොරොත්තු වෙනවා. තමන්ට නැති ගුණ වලින් අනිත් අය තමන්ට ගරු කරනවා නම් ඒකට හරි කැමතියි. කියන්නේ මොකක්ද? තමන්ට හරියට සීලයක තමන් පිහිටාගෙනත් නැහැ. හැබැයි අනිත් අයට පෙන්වන්න බලාපොරොත්තු පෙන්නනවා තමන් සිල්වතෙක් වගේ. ඒ වගේම අනිත් අය තමන්ට සිල්වතෙක් කියලා ගරු කරන එක බලාපොරොත්තු වෙනවා. සමාධිය සම්බන්ධවත් එහෙමයි, ප්‍රඥාව සම්බන්ධවත් එහෙමයි. තමන්ට මාර්ග ඥානයක ඵල ඥානයක ආසන්නයටවත් ඇවිල්ලා නැහැ. හැබැයි බලාපොරොත්තු වෙනවා අනිත් අය තමන්ට රහතන් වහන්සේ කෙනෙකුට වගේ ගරු කරයි කියලා. අනිත් අයට ඒ බව පෙන්වන්නත් උත්සාහවත් වෙනවා. පැහැදිලිද? අනිත් අයට තමන් මගඵලලාභීෙක්, රහතන් වහන්සේ කෙනෙක්, ධානලාභීෙක් වගේ පෙන්නලා ඒ අයගෙන් ගරුත්වයක්, ඒ අයගෙන් සම්භාවනාවක් බලාපොරොත්තු වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ අසන්ත සම්භවන පත්තනා කියලා. පැහැදිලිද? ඒ විදිහේ සම්භාවනාවන් ප්‍රාර්ථනා කරන කෙනෙක් එහෙම කරනවා නම් අන්න ඒ කෙනා මෙන්න මේ කියන විදිහේ දුර්වච ගති තියෙන භික්ෂුවක්. පැහැදිලිද? දුර්වච බව ඇති කරන කරුණක් තියෙන භික්ෂුවක්. පැහැදිලිද? ඉතින් මේ වගේ කරන්න ගියොත් ලේසි නැහැ. පොඩ්ඩක් වෙනස් වුණොත් හතරවෙනි පරාජිකාවෙන්න පරාජිකාමත් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒකට ඒකයි මේ කියන්නේ. ඉතින් බොහොම මේ හානිකර නරක ගතියක්. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් ඒ වගේ දේවල් ඇති කරගන්න නෙවෙයි, ඒ වගේ ගති වලින් දුරින්ම දුර වෙන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් අපේ ආරණ්‍යවල ඉතින් මේ වගේ දේවල් වෙන්නේ නැහැ දේශියකට. හැබැයි ඉතින් ඒත් ඇතැම් අය අතරේ අඩුපාඩු තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දෙයක් හිතින්වත් ඇති වෙන්න තියාගන්න හොඳ නැහැ. පැහැදිලි නේද? හරි. හරි. ඊළඟ කාරණාව කියමු බලන්න. කවුද ඊළඟට?
අවසරයි.
ඔව්. වැඩිහිටි පිළිවෙලටම ඕනේ. ළඟින් ළඟට කියනන් ලේසි වෙයි නේ. කොහොම හරි කමන්නේ.
හරි. පුණිච බරක් ආවුසෝ බික්කු කෝදතෝ කෝදනෝ හෝති.
ඊට මෙතන ඊට උඩේ. අත්තුක්කංශකෝ හෝති.
පුණිච බරං ආවුසෝ බික්කු
අත්තුක්කංශකෝ
අත්තුක්කංශකෝ හෝති. පවරම්හි
පරවම්හි
පරවම්හි යම්පාවුසෝ බික්කු අත්තුක්කංශකෝ හෝති. පවරම්වි අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ.
හා. එතකොට මෙතන අත්තුක්කංශකෝ කියන වචනේ තේරුම කොහොමද? වචනේ හැදින්නේ කොහොමද? අත්තානං උක්කංශේති ඉති අත්තුක්කංශකෝ. තේරෙනවද? උක්කංශති කියලා කියන්නේ ඔසවා තබනවා. තමන්ව ඔසවා තබනවා. පරං වම්භේති ඉති පරවම්භි. කොහොමද? ඒ දෙකම කිතක පද. කර්ම උපපදයක් සහිත කිතක පද. එතකොට තමන්ව උසස් කරලා සලකනවා, අනිත් අයව පහත් කරලා සලකනවා. එතකොට මේ ගැන තව ගොඩාක් කරුණු වෙන සූත්‍ර දේශනාවල අට කතාවල එහෙම කියවෙනවා. ඒ තැන් එහෙම ඊට පසුව බලාගන්න. මෙතන අටුවාවේ මේ පද විස්තර කරන්නේ නැහැ වැඩිය. ඒ නිසා අපි ඒවා එකින් එක වැඩි විස්තර කතා කරන්නේ නැහැ. දල වශයෙන් අපි මෙතන අටුවාවේ තියෙන අත්‍යවශ්‍ය කරුණු කියාගෙන යනවා. එතකොට තමන්ව ඔසවා තබනවා කියලා කියන්නේ කොහොමද? තමන්ගේ නැති තත්ත්ව සමහර විට අනිත් අයට පෙන්වමින් තමන් ගැන වැඩිපුර කතා කරනවා. දැන් අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් අහනවා ආයුෂ්මතුන් මේ අපි හිතමුකෝ අධ්‍යාපනය ගැනම කවුරු හරි අහනවා කියලා. ආයුෂ්මතුන් පාලි භාෂාවතරණේ පොත් එහෙම කරලා තියෙනවද? පාලි භාෂාවතරණේ මොකද්ද සන්නස? ඒක අපි ගොඩක් කල් කරලා බාලාවතාරෙත් අපි ඉගෙනගෙන ඉවරයි කියලා ඔන්න සමහරට ඒ වගේ කියනවා නේද? එතකොට අර තමන් ගැන උසස් කරලා කතා කරනවා. එතකොට මේ තව කවුරු හරි කෙනෙක් ගැන දැන් පරවම්බිහි කියලා කියන්නේ අනිත් අයව පහත් කරලා කතා කරනවා. කොහොමද දැන් තමන්ට උගන්වන ගුරුවරයා ගැන සමහර විට ඔන්න අහනවා මේ අර ආශ්මතුන්ලගේ ගුරු ස්වාමීන් වහන්සේ කියලා නම කියලා හරි ඔන්න ගොඩක් දක්ෂයිලු නේද? ඒ ස්වාමීන් වහන්සේට ඒ වුණාට අපිට කියලා දෙන්න ටිකක් තේරෙනවා මදි. අපි අහන ප්‍රශ්න වලට ස්වාමීන් වහන්සේට උත්තර දෙන්නත් අමාරුයි කියලා අන්න සමහර විට ගුරුවරයව වුණා සමහර විට පහත් කරලා කතා කරන්න පුළුවන්. අන්න ඒක තමයි අනිත් අයව පහත් කරලා කතා කරනවා කියන්නේ. ඇත්තටම තියෙන ගුණේ වුණත් ඒ මට්ටම ඒ ගරුත්වය දෙන්නේ නැහැ. ඊට වඩා ගරුත්වය අඩුවෙන් කතා කරනවා. අන්න ඒක තමයි පරවම්බිහි කියලා කියන්නේ. තමන්මයි දක්ෂ, තමන් තමා හැකියාව තියෙන කෙනා කියලා තමන්ව වැඩිපුර උස්සලා කතා කරනවා. අනිත් අයගේ ඇත්තටම තියෙන ගුණේවත් කියන්නේ නැතුව අනිත් අයව පාත් කරලා කතා කරනවා. ඒතර මේ අඩුපාඩුව ඉතින් ගොඩ දෙනෙක් අතරේ තියෙන්න පුළුවන්. අපිටත් ඒ වගේ එකක් කාරණා ආරංචි වෙලා තිනවා සමහර විට. ඉතින් වැඩිහිටිව අතරිනොත් මේ දේවල් වෙන්න පුළුවන්. දැන් ඔක ගොඩාක් දුරට මේ දේවල් වෙන්නෙත් ඇත්තටම වැඩිහිටි වෙද්දි වෙද්දි නේද? සමහරට පොඩි කාලෙදි මේ වගේ දේවල් වෙන්න ඉඩ නැම නෙවෙයි අඩුයි. වැඩිහිටි වෙද්දි වස් 10ක් 15ක් 20ක් වගේ යද්දි සමහර විට ඒ වගේ දේවල් ඇති වෙන්න ඉඩ වැඩි. ඒ මොකද දැන් තමන් බලාපොරොත්තු වෙනවා වස් ගාන වැඩි වෙද්දි ඒ අනුව තමන්ටත් ලොකු පිළිගැනීමක් අනිත් අය අතරේ ලැබෙයි කියලා. සමහර විට ඒ දේවල් නොලැබෙද්දී ඒ දේවල් ලැබෙන අනිත් අය සම්බන්ධව ඉරිසියාවක් ඇති වෙනවා. අපි දන්න තමන්ට බාල කෙනෙකුට අනිත් අය වැඩිපුර ගරු කරනවා කියලා. අන්න එතකොට මේ වගේ දේවල් මේ වගේ කෙලෙස් ඇති වෙන්න ඉඩ වැඩි. පැහැදිලි නේද? අපි හිතමුකෝ තව කවුරු හරි තමන්ට බාල කෙනෙක් ඇත්තරම දක්ෂ කෙනෙක් ඉන්නවා. ඒ කිනාට අනිත් ස්වාමීන් වහන්සේලා වැඩිපුර ගරු කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට හිතෙනවා දැන් මගේ ටිකක් තියෙන වට වඩා ටිකක් ಗುಣ අනිත් අයට පෙන්වන්න ඕන කියලා හිතලා තමන් වන්න උස් කරලා කතා කරගන්නවා. අර තමන්ට බාල ඒ ಗುಣ තියෙන ස්වාමීන් වහන්සේව සමහරට පහත් කරලා කතා කරනවා. පැහැදිලි නේද? ඒ වගේ දේවල් වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අතරින්. ගිහි අය අතරින් නම් මේ දේවල් ඉතින් අතිශයින්ම බහුලයි. ඉතින් කතා කරන්න ඕන නැහැ. ගොඩාක් මේ දේවල් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා අතර අපේ සමාජයේ ඉතින් බොහොම අඩුයි මේ වගේ දේවල්. නමුත් තියෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඒ නිසා අපේ හිතවල මේ දේවල් ඇති නොවෙන්න අපි උත්සාහවත් වෙන්න ඕන. පැහැදිලි නේද? ඒගෙන අට කතාවේ ඉච්චර විස්තරයක් කියන්නේ නැහැ නේද? ඔව්, එතන විස්තරයක් කියන්නේ නැහැ. ඊළඟ කාරණාව මොකද? මේ කාරණාව ගොඩක් පැහැදිලි නිසා වැඩි විස්තරයක් කියන්නේ නැහැ. හරි.
උණජපරං ආවසෝ භික්ඛු කෝදනෝ හෝති කෝද හේතු
කෝදාවි භූතෝ. තේනව අඩුවේ තියෙනවා.
උණජපරං ආවසෝ භික්ඛු කෝදනෝ හෝති කෝදාවි භූතෝ යම්පාවසෝ භික්ඛු කෝදනෝ හෝති කෝදාවි භූතෝ අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ.
ඔව්. ඊළඟ කාරණාව තමයි භික්ෂුවක් ඉන්නවා කෝදනෝ හෝති, ක්‍රෝධ කරන්නේ වෙයි. ඒ කියන්නේ තරහ ගන්නවා හොඳටම. කෝදා විභූතෝ. කොහොමද මේ වචනේ හැදුනේ? දැන් මේ ව්‍යාකරණ පොතත් කරගෙන යනවානේ දෙවෙනි පොත. කියමු බලන්න කොහොමද කෝදා විභූතෝ කියන වචනය හැදුනේ කියලා. කවුද දෙවෙනි පොතට යන්නේ? අපිට අමතකයි. කවුද? පොඩ්ඩක් අත උස්සමු බලන්න. දෙවෙනි පොතට යන. කවුද කියන්නේ? කවුරු හරි කැමැත්තෙන් කියමු බලන්න. කොහොමද? කෝදෝ අභිභූතෝ. නෑ, කෝදා නෙවෙයි. රුචිර ධම්මායස්ම. මේ ටික කලේ නැද්ද? මේ වගේවා ත ප්‍රත්‍යත් එක්ක බහුලව යෙදෙන සමාසයක් ගැන කිව්වා. තත්පුරිස සමාසයක් ගැන. මොකද්ද? කියමු බලන්න කොහොමද එහෙනම් හැදුනේ. කෝදේන අභිභූතෝ කෝදා අභිභූතෝ. පැහැදිලිද? කෝදේන අභිභූතෝ ක්‍රෝධයෙන් මැඩුනේ, ක්‍රෝධයෙන් යටපත් උනේ, ක්‍රෝධයෙන් මැඩුණා කියන එකයි තේරුම. අභිභූත කියන්නේ මැඩුණු. එතකොට පේනවැති නිතරම ක්‍රෝධ කරන, ක්‍රෝධයෙන් මැඩුණු භික්ෂුවක් ඉන්නවා. මෙන්න මේකත් දුර්වච බව ඇති කරන ලක්ෂණයක්. දැන් දුර්වච කියන එක තේරෙනවානේ කලින් අපි කතා කළා. දැන් එහෙම කෙනෙකුට අනිත් අය කතා කරන්න කැමතියිද? අවවාදයක් කරන්න. දැන් හොඳටම නිතරම කේන්තියෙන් ඉන්නේ. දකිද්දි මූණිනුත් පේනවා, මූණ රතු වෙලා නේද? මූණ දිහා දකිද්දි පේනවා කේන්තියෙන් ඉන්නේ කියලා. එතකොට අනිත් අය ඇත්තටම තියෙන වැරද්දක් වුණත් කියන්න කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි කියන්නේ දෝවචස්ස කරන ධර්මයක් කියලා. ඉතින් ඒ වගේ වුණත් අනිත් අය කියන්න කැමති නැහැ. දුර්වච කියලා කියන්නේ මේ නිසානේ, කියන්න අපහසුයි. මොකද නිතරම කේන්තියෙන් ඉන්න නිසා. පැහැදිලිද? දැන් අපි කරුණු කීයක් කිව්වද? කීයක් කිව්වද? ආ තුන්වෙනි කාරණාව කිව්වේ. හරි ඊළඟ එක කියමු බලන්න.
ආසරයි සන්ද. පුණජපරං ආවසෝ පුණජපරං ආවසෝ භික්ඛෝ කෝදනෝ හෝති කෝද හේතු අபிසංගේ
මෙතන මෙතන උපනාහීට කලින් කියේදී
පුණජපරං ආවසෝ භික්ඛෝ කෝදනෝ කෝදනෝ හෝති කෝද කෝද හේතු උපනාහී යම්පාවසෝ භික්ඛෝ කෝදනෝ හෝති කෝද හේතු උපනාහී අයම්පි ධම්මෝ ජෝවතස්ස කරන කරනෝ
හරි එතකොට මොකක්ද මෙතන කියන්නේ උපනාහී කියලා කියන්නේ දැන් අර වගේම කේන්ති ගන්න කෙනෙක් ඒ වගේම ඒ කේන්තිය හේතුවෙන් උපනාහී මොකද උපනාහී කියන එකේ තේරුම ඈ කියමු බලන්න එක එක්කෙනා උපනාහ කියලා කියන මොකද්ද ආනන්දයස්ම පවර චිත්තයස්ම උපනාහි කලින් දවසක් අපි කතා කළා නේද ඔක ගැන උපනාහය ගැන කිව්වා නේද මතකද මේක තියෙන විදියම අපි ඕනම් බලමු උපනාහි කියලා කියන්නේ බද්ද වෛරයට කියන නම. කොහමද අපි මේ වගේ වචනයක් තිබ්බම හොයා ගන්න විදියක් දැනගන්න ඕන. කොහමද? උපනාහීති කියලා සර්ච් කරනවා. එහෙම එකක් නැහැ වගේ. මේ සර්ච් කරන්නේ මේ මෙතන බැහැනේ නේද? ආ මේ විදියට සර්ච් කරනවා. හරි. හරි. පේනවා ඇති මේ තියෙන්නේ කෝදනෝති කුච්චන සීලෝ කිපින සුළු ස්වභාවයේ තියෙන කෙනාට තමයි කෝදනෝ කිව්වේ උපනාහී කිව්වේ තස්ස ඒව කෝදස්ස දල්හි කම්මේන උපනාහීන සමන්නාගතෝ එතනත් එතනින් එහාට කියන්නේ නැහැ නේ එතකොට දැඩි ක්‍රෝධයෙන් යුක්ත වීමෙන් එහෙම නැත්නම් ක්‍රෝධය දැඩි වීමෙන් උපනාහයෙන් උපනාහ කියන්නේ බද්ද වෛරයට. එතකොට බද්ද වෛරයෙන් යුක්ත කෙනා කියන එකයි තේරුම. මෙන්න පේනවා ඇති මෙතන පැහැදිලිව තියෙනවා ඒ අර්ථය උපනාහීති වේර අප්පටි නිස්සග්ග ලක්ඛණේන උපනාහේන සමන්නාගතෝ පැහැදිලිද වෛරය අත නොහරින ලක්ෂණය ඇති උපනාහයෙන් යුක්ත වේ පැහැදිලිද එතකොට වෛරය අතහරින්නේ නැති ඒ නිසා තමයි කියන්නේ බද්ද වෛරය කියලා පේන ඇති මේ අංගුත්තර අටුවාවේ තියෙන්නේ මේක තර්මේ තැන්වල පැහැදිලි කරලා කියනවා උපනාහ කියන වචනේ තේරුම බද්ද වෛරය. හරි නේද? ඔව්. ඒක න අපව අටුවාවේ වෙන විස්තරයක් කියන්නේ. ඊළඟ කාරණාව කියමු බලන්න.
පුණජ පරං ආවසෝ දික්ඛු කෝදනෝ හෝති කෝද හේතු අபிසංගී යම්පාවසෝ භික්ඛු කෝදනෝ හෝති කෝද හේතු අபிසංගී අයම්පි ධම්මෝ දවචස්ස කරනෝ
ආ එතකොට අර විදියටම මොකද්ද මෙතන අபிසංගී කියලා කියන්නේ අභිසංග කියලා කියන්නේ ඇලීමට. එතකොට මෙතනදිත් කියන්නේ මෙතන හැබැයි අභිසංග කියන එක ටීකාවේ විස්තර කරලා තියෙන්නේ මේ විදියටයි. අභිසංගෝති දුම්මෝචනියෝ බලව උපනාහෝ සෝ අසත්තිති අභිසංගී. පැහැදිලිද? එතකොට මේ කියන්නේ අතහරින්න බැරි උපනාහය, එහෙම නැත්නම් වෛරය. අත්හරින්න බැරි. එතකොට මේකට තමයි සාමාන්‍යයෙන් කියන්නේ බද්ධ වෛරය කියලානේ. එතකොට අපි කලින් එකට අර්ථය කියන එක වඩා සුදුසු වෛරය, උපනාහ කියන එකට වෛරය, අභිසංග කියන එකට බද්ධ වෛරය කියලා. එහෙම කිව්වම අර්ථ වඩා හොඳයි කියලා හිතෙනවා නේද? ඔව් එහෙම කියමු අපි. මොකේද? ඔව් වෛරය කියලා කියන්නේ තින් අරට වඩා තද කාලයක් පුරා පවත්වාගෙන යන පරිගැනීමේ චේතනාව. වෛරය කියන්නේ එතකොට බද්ධ වෛරය, අතහරින්න බැරි වෛරය කියලා කියන්නේ ඉතින් ඒක කරුණු කියලාවත් අතහරවන්න බෑ. පැහැදිලි නේ? ඔව් ඒ ගොඩක් දුරට යන්න පුළුවන්. ඒ කියන්නේ අතහරවන්න බැරි මට්ටමේ එකක්. දැන් වෛරය කියන එක, දැන් තරහ කියන එක එවෙලේ ඇති වුණා එතනින් ඉවරයි. හැබැයි තව කෙනෙක්ගේ තියෙන්න පුළුවන් ඒ විදිහේ පරිගැනීමේ චේතනාවක්. හැබැයි කරුණු කිව්වම ඒක අතහැර ගන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් කරුණු කියලාවත් අතහරවන්න බැරි. ආ ඒකට තමයි කියන්නේ බද්ධ වෛරය. පැහැදිලි නේ? ආ හරි. ඊළඟ කාරණාව එතකොට මේ විදිහේ කෙනෙකුත් එතකොට දුර්වච ගති තියෙන කෙනෙක්. දැන් එතකොට මොකද වෙන්නේ? කට්ටිය අවවාද කරයිද? මොකටද නිකන් වෛරක්කාරයේ කදාගන්නේ කියලා. දැන් අවවාද කළොත් එහෙම ඊට පස්සේ ඒක හිතේ තියාගෙන ඉඳලා පස්සේ වෙලාවක ඵලි ගන්නවා. අවස්ථාව ආපු ගමන් අනිත් පැත්තට අනික්ේ අවවාද කරපු කෙනාට චෝදනා කරන්න බලාගෙන ඉන්නවා සමහර විට. මට මෙහෙම දෙයක් කළානේ, මේ මගේ වැරද්දක් පෙන්නුවා මෙහෙම කියලා වැරද්දක් වෙනකම් බලාගෙන ඉන්නේ අනිත් කෙනාගේ. ඒකට චෝදනා කරන්න ඵලි ගන්න. පැහැදිලි නේ? ආ ඒක තමයි මේ කියන්නේ උපනාහය සහ අභිසංගය. පැහැදිලිද? ඒ නිසා බොහොම බලවත් අකුසලයක් ඉතින්. හරි. හරි. ඊළඟ කාරණාව කියමු බලන්න.
අසරසනස. පුනචපරංගාවුසෝ බික්ඛෝ කෝදනෝ හෝති කෝද සාමන්තා වාචං නිච්චාරේතා යම්පාවුසෝ බික්ඛෝ කෝදනෝ හෝති කෝද සාමන්තා වාචං නිච්චාරේතා යම්පි ධම්මෝ දෝචස්ස කරණෝ.
හරි. තවත් කාරණාවක් තියෙනවා. භික්ෂුවක් ඉන්නවා කේන්ති ගන්නවා. කේන්ති අරන් නිකන් ඉන්නේ නැහැ. කෝද සාමන්තා වාචං නිච්චාරේතා. ඒ ක්‍රෝධය අනිත් අයට තේරෙන විදිහේ, නැත්නම් තරහ ගියපු කිහිල්ල වචන කියනවා. තරහින් අනිත් අයට එක එක ඒවා කියනවා. පැහැදිලිද? තරහ ගියයි කියලා නිකම්ම ඉන්නෙත් නැහැ. දැන් සමහරු නම් කේන්ති ගිහිල්ලා හිතේ තියන් ඉන්නවා. මේක එහෙම නෙවෙයි. කේන්ති ගිහිල්ලා අනිත් අවවාද කරපු කෙනාට බනිනවා. ආ ඒක තමයි මේ කියන්නේ. පැහැදිලිද? මේකත් එතකොට දුර්වච ගතියක්. දැන් මෙහෙම කරන කෙනාට කවුරුත් තියෙන වැරද්දක්වත් පින්නලා දෙනවද? පින්නලා දෙන්නේ නැහැ. ඒ නිසා දැන් හිතනවා ඇති මට කවුරුත් මොකුත් කියන්න ඉන්නේ නැහැ හරි හොඳයි කියලා. හොඳයි නෙවෙයි, ලොකු හානියක් කරගන්නේ. පැහැදිලි නේද? සමහර විට Tamanට අවසාන කාලෙ වෙද්දි තමයි තේරෙන්නේ මගේ වැරදි ගොඩක් තියෙනවා. හැබැයි මට ඒ ටික හදාගන්න බැරි වුණා. ඉතින් මං හරි අනුවන වැඩක් කළේ අනිත් අයට ඇහුම්කන් නොදීම නිසා කියලා. පැහැදිලි නේ? අනිත් එක තමයි බොහොම පීඩාවෙන් ඉන්නේ මේ වගේ කෙනෙක්. තමන්ගේ වැරදි තියෙනවා. අනිත්‍ය අවවාද අනුශාසනා කරන්නෙත් නැහැ. දකිද්දි සමහර විට අනිත්‍යයත් මග හරිනවා. ඒ ඉතින් කේන්ති ගන්නවනේ. ඉතින් බොහොම ඉක්මනින් කතා බහ කළත් පොඩ්ඩක් කතා කරලා ඉක්මනට මගහැරලා යන්න තමයි අනිත්‍යයත් බලන්නේ. පැහැදිලි නේද? ඉතින් අර අනිත්‍යයට ප්‍රිය නැහැ. අනිත්‍යයට ප්‍රිය බවක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ දුර්වච ගති තියෙනවා නම්. ඒ නිසා මෙන්න මේ විදියට තමන් කේන්ති අරගෙන අනිත්‍යයට ඒ කේන්තිය නිසා අනිත්‍යයේ හිත්‍රි දෙන වචන කතා කරනවා නම් අන්න ඒක තමයි මෙතනින් අදහස් කරන්නේ ලොකු අගුණයක්. බොහොම නරක ගුණයක්. පැහැදිලි නේ? නරක ලක්ෂණයක්. එතකොට මෙතන අපි ව්‍යාකරණ කාරණාවකුත් අහනවා. මෙතන තියෙන වචනයක් නිච්ඡාරේතා. කොහොමද මේක වරණගින්නේ? කොහොමද මේ වචනය හැදුනේ? මේක මොන විදිහේ වචනයක්ද? කොහොමද මේක හැදුනේ? ඒකේ මුල් ස්වභාවය කොයි වගේද? ව්‍යාකරණේවත් ඇහුවට කමක් නැහැ නේද? කමක් නැහැ නේද? ඕනේ නැද්ද? මේක මේ සූත්‍ර සාකච්ඡාවන් ඒ නිසා ව්‍යාකරණ ඕනේ නැද්ද? එහෙමද? නැහැ. අපි මේ ටිකක් අහන්න ඉතින් ඒ වගේත් වැදගත්කම පිරිසට තේරෙන්න නිසා. ඒකට උනන්දු වෙනවනේ ඒකටත්. දැන් මේවා හරියට දැනගන්න නම් එහෙමනම් ඒකත් අවශ්‍යයි කියලා හරි හිතෙනවනේ නේද? නැහැ. අර සිංහල පරිවර්තන තියෙනවනේ ඒ නිසා ඕනේ නැහැ. එහෙමද? දකින්න තිනේ ඒ වගේත් අඩුපාඩු වුණ තරම් නේද? ආ ඒක නිසා ඒ වගේ මතම අපි යැපෙන්න පුරුදු වෙන්න හොඳ නැහැ. ඒකට අපි හරියට ඒ දැනගෙන හිටියම ඒ වගේ අඩුපාඩුවක් වැරද්දක් තිබුණත් ඒ ටික අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි අර පාලි භාෂාව ඉගෙන ගන්න එකේ වැදගත්කම තේරෙන්න නිසා තමයි ඒ වගේ තැන් ටිකක් අපි අහන්නේ. කියමු බලන්න කවුරු හරි කොහොමද නිච්ඡාරේතා කියන වචනේ. සුභාහු ආයස්ම ඈ ඒ කෙරුණ නැද්ද ඒ ටික? හා පමෝදිත ආයස්ම කවුරු හරි දන්න කෙනෙක් ඉක්මනට අහමු නැත්තම් කියමු ඒ නැත්තම් වෙලා යනවා නේද? ගුණාලංකාරායස්මයි පවරචිත්තායස්මයි යරුණම අනික කට්ටිය උත්තර දෙමු. ආයි කවුද දෙවෙනි පොත උගන්වන්නේ? කවුද? ගුණාලංකාරායස්මද? හා ඉක්මනට දැන් උත්තර දෙන්න ඕන. පළවෙනි පොත කළා දැන් පුළුවන් වෙන්න ඕන. මේවා පළවෙනි පොතෙත් මේ වගේ වර්ණගින් තියෙනවා. ඒ වගේද? නෑ ඊට වෙනස් නේද? ඔය තියෙන්නේ මොන විභක්ති පදයක්ද ඔය තියෙන්නේ? නිච්ඡාරේතා කියන එක මොන විභක්තිද? ඒක කියමුකෝ ඉස්සල්ලා නැත්නම් ඔක හදාගන්න බෑ. මොකක්ද විභක්තිය? කියමු බලන්න එක එක්කෙනා. කසබස්ම හිතන්නේ මොකද්ද විභක්තිය? ඈ පංචමී කියමු මොකක් හරි විභක්ති නමෙන්. කියමු ඉක්මනට ඉතලා කියමු. කමන්නේ වැරදුනාට කමන්නේ. ඉතින් වැරදුනාම අපි ගියට දෙනවා. කිසිම සම්බන්ධයක් නැති විභක්තියක් නොකිය අර එකට ගැළපෙන විදිය හරි. සුමන සාරායස්ම පංචමී වගේ අරණගවීසි ආයස්ම පංචමී වගේ කවුද පොඩි ආයස්ම? කවුද ධම්මීස ආයස්ම? ආගියෝවා මොකක්ද විභක්තිය වෙන්නේ නැත්තේ? පංචමී. අනිත් අය කියන එකම කියන්න එපා ඈ. වැරදුනොත් ඔක්කොටම වැරදිනවා නැත්තම්. රුචිර ධම්මායස්ම. ඈ ප්‍රථම සුමන රතනායස්ම. ප්‍රථමා වගේ. මේක ප්‍රථමා විභක්ති. මේක ප්‍රථමා විභක්ති. මේ පේනවා ඇති මේ භික්ඛු කියන පදයට සමාන විභක්තිවයි ගිහින් තියෙන්නේ. මේක එතකොට තු කියන කිතක ප්‍රත්‍ය එකතු වෙලා කත්තු ධාතු ඒ විදිහේ පද දෙකලා තියෙනවද? නත්තු පදය වගේ වර්ණගින්නේ. නත්තා නත්තා නත්තාරෝ ඒ විදිහට වර්ණගින එකක්. කත්තා කත්තා කත්තාරෝ. ආ ඒකේ එතකොට මුල් ස්වરૂපය කත්තු. කොහොමද වචනේ හැදෙන්නේ? කර දනතු කත්තු. කර ධාතුව දනතු. කත්‍රු අර්ථය. එතකොට මේක කත්‍රු අර්ථයේ තු කිතක ප්‍රත්‍ය. එතකොට මේකෙන් කියවෙන්නේ ඒ ධාතුව ධාතුවක් තියෙනවනේ. දැන් අපි තමු කර ධාතුව නම් ඒ කර ධාතුව කරන්නා. එය කරන්නා. ධාතු කියන්නේ දීම කරන්නා. gantu කියන්නේ යාම කරන්නා. ඒ විදියටයි. පැහැදිලිද? එතකොට මේකත් නිච්ඡාරේතු කියන එක තමයි මුල් ස්වરૂපය. ඒක ප්‍රථමා ඒක වචනේ වර්ණගෙනා නිච්ඡාරේතා. පැහැදිලිද? ආ. තේරුම නිකුත් කරන්නා කියන එකයි. නිකුත් කරන්නා. මේක ඒතකොට පරිවර්තනය කරන්නේ කොහොමද? භික්ෂුවක් ක්‍රෝධ කරන්නේ වෙයි, ක්‍රෝධ සාමන්ත වචන නිකුත් කරන්නේ වෙයි. පැහැදිලිද? ආ. ක්‍රෝධ සාමන්ත වචන කියලා කියන්නේ ක්‍රෝධයෙන් යුක්තව වචන කියන කෙනෙක්. පැහැදිලිද? ආ. එහෙමයි වාක්‍ය හැදෙන්නේ. භික්ඛු කෝදනෝ හෝති, භික්ඛු කෝද සාමන්තා වාචං නිච්ඡාරේතා හෝති. එමයි වාක්‍ය. වාක්‍ය දෙකක් එතන. පැහැදිලිනේ? ආ. එහෙම නැත්නම් මේක එකක් විදියට ගන්න පුළුවන්. භික්ඛු කෝද සාමන්තා වාචං නිච්ඡාරේතා කෝදනෝ හෝති. පැහැදිලිද? භික්ෂුවක් ක්‍රෝධ සාමන්ත වචන නිකුත් කරන්නා වූ ක්‍රෝධ කරන භික්ෂුවක් වෙයි. පැහැදිලිද? එතකොට මෙන්න ඒවත් ඉතින් දැනන් තියෙන්න ඕනේ. මේක පංචමී කියලා කිව්වේ කොහොමද? දැන් මේ පංචමීයේ තා කියලා යෙදෙන විදියක් තියෙනවද? ඒ තෝ ප්‍රත්‍යෙනි පංචමී තියෙන්නේ. එහෙමද? අර මේ හිත මට තේරෙන්නේ නැහැ පංචමීයට අර්ථ කිව්වේ නම් කොහොමද කියලා. නේද? අර මේ ගච්ඡතා පදේ වගේ කියලා හිතන්න ඇති සමහරට නේ. එහෙමද? ඒ. ତොට මේක එහෙම නෙවෙයි. පැහැදිලි නේද? කත්තු කියන පදේ හැදුනා වගේ. කියමු බලන්න මේකේ වර්ණගීම පළවෙනි පොතේ තියෙනවා. පළවෙනි පොතේ වර්ණගීම තියෙනවා ඒ වගේ. අමතකයි නම් ආපහු බලන්න මුල හරිය තියෙන්නේ පොතේ භාගයක් යන්නත් කලින්. මේ කත්තු වත්තු ධාතු ඔය වගේ පද ටිකක් එහෙම උදාහරණ විදියට පෙන්නලා තියෙනවා. හරි. ඊළඟ කාරණාව කියමු බලන්න. මේ කමක් නැහැ නේද මේ ව්‍යාකරණ කරුණුත් ඇහුවට? මොකද හිතන්නේ? ඕනේ නැහැ වගේද? ඕ නැත්තම් ආපහු අහන්න නැතුව ගිය හැකි. නැහැ මේවා දැනගන්න එක හොඳයි. නැත්තම් ඉතින් මේ උනන්දුවක් ඇති වෙන්නේ නැහැ කට්ටියගේ. හරි. කියමු.
අවසරසන්න.
ඉතින් මේක මේ වගේ ව්‍යාකරණ ප්‍රශ්න එහෙම හදි කීර්ති ගන්නවා නම් කේන්ති ගන්නවා නම් මෙන්න මේ නේද? හරි ඊළඟ කාරණාව කියමු බලන්න.
අවසරයි සාමස. පුනජ පරං ආවසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන චෝදකම් පටිප්පහරති යම්පාවසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන චෝදකම් පටිප්පහරති අයම්පි ධම්මෝ දෝවචස්ස කරණෝ.
හරි. මේ මොකද්ද කියන්නේ? භික්ෂුවකට චෝදනාවක් කළාම මේකට කේන්ති අරගෙන ඒ චෝදකයා චෝදනාවකින් අර චෝදකයාව ඊට විරුද්ධව පිහිට ගන්නවා. ඒ කියන්නේ චෝදනාවක් තමන්ට කළාම තමන් චෝදකයාට විරුද්ධව පිහිට ගන්නවා. ඒ කියන්නේ තමන් අරකිනා තමන්ගේ තරහකාරයෙක් වගේ සලකලා ඒ කිනාට විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නවා. පැහැදිලිද? ඒතර දැන් ඒ විදිහට තමන්ට චෝදනාවක් එල්ල වුණාම ඒකට කේන්ති අරගෙන ඒ චෝදනාව කරපු කෙනාට විරුද්ධව ඉන්නවා නම් විරුද්ධව කටයුතු කරන්න පටන් ගන්නවා නම් එතකොට ඉතින් කවුරුත් වැරද්දක් පින්නලා දෙයිද? වැරද්දක් පින්නලා දෙන්නේ නැහැ. මොකද ඒක නිකන් අනිත් අයගේ තරහට ඒ වගේම අනිත් අයගේ ගැටීමට ලක් වෙන්න කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒ ඇත්තටම වැරද්දක් කරනවා දැක්කත් සමහර විට සිල්පදයක් හදා ගන්නවා දැක්කත් ඒ තැනකදී අවවාද කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කවුරු හරි කෙනෙක් අපේ වැරද්දක් පිනලා චෝදනාවක් විදියට කළත් ඒ චෝදනාව පිළිගන්න අපි පුරුදු වෙන්න ඕන. පැහැදිලි නේද? ඉතින් ඒ චෝදනාවක් කළොත් ඒ චෝදනාව අපි ගරුත්වයෙන් පිළි අරගෙන ඇත්තටම තමන්ගේ තියෙන වැරද්දක් මං හදා ගන්න ඕන වැරද්ද නැත්තම් ඒක සුදුසු විදියට කරුණු පැහැදිලි කරන්න ඕන. පැහැදිලි නේ? ඉතින් තමන්ගේ නැති වැරද්දක් නම් වැරදියට හිතාගෙන නම් ඒ තැනක අපි ඒක බොහොම ඒ කේන්ති ගන්නෙ නැතුව නිවිලා ඒක පැහැදිලි කරන්න ඕන කාරණාව මොකද්ද උනේ කියලා. පැහැදිලි නේද? කේන්ති ගන්නෙ නැතුව. මෙතන මේ පටිපරති කියන කාරණා වචනය අටුවාවේ විස්තර කරනවා. පටිවිරුද්ධෝ පච්චනීකෝ හුත්වා තිට්ඨති. පටිපරති කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ කෙනෙක් විදියට පිළිගත ගන්නවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධව සිටිනවා කියන එකයි තේරුම. විරුද්ධ කාර්යය කියලා සලකනවා. තමන්ට මොනවා හරි අවවාදයක් කළොත් වැරද්දක් පෙන්ලා දුන්නොත් මේ නම් මගේ විරුද්ධ කාර්යය කියලා සලකන්න ගන්නවා එදා ඉඳන්. ඉතින් දැන් වැරද්දක් පෙන්නලා දෙන ඔක්කොම විරුද්ධ කාර්යෝමද? දැන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපිට කොච්චර වැරදි පෙන්නලා දුන්නද? නේද? අපිට වැඩිපුරම වැරදි පෙන්නලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් මේ දේශනා ඔක්කොගෙම ඉතින් අපේ තියෙන වැරදි නෙවෙයිද මේ පෙන්නලා දීලා තියෙන්නේ? එහෙමනම් වැඩිපුරම වැරදි අපි විරුද්ධයි කියලා සලකන්න ඕනේ නේද බුදුරජාණන් වහන්සේ නේද? ඒ නිසා දැන් බුදු කෙනෙක් ලෝකේට පහළ වෙන්නෙම අනිත් අයට තමන්ට දකින්න බැරි වැරදි පෙන්ලා දීලා කරුණාවෙන් ඒ අයව සුමගට ගන්න. දැන් බුදුරජාන් වහන්සේ කොයිතරම්නම් අර චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා කරපු වැරදි නේද? ඒවට චන්න ස්වාමීන් වහන්සේ කරපු දේවල්, අර උපනන්ද ස්වාමීන් වහන්සේ එහෙම කරපු දේවල්. දැන් මේ දවස්වල මොකද්ද කරන ශික්ෂාපදේ? පචිතිවල එහෙම ඒ තැන්වල අර චීවර ශික්ෂාපදවල එහෙම මතක ඇති උපනන්ද ස්වාමීන් වහන්සේ එහෙම නේද ඒ කරපු දේවල්. ඉතින් ඒ දේවල් ඔක්කොම බුදු කෙනෙක් ඉවසගෙන ඒ අයට බොහොම කරුණාවේ මෛත්‍රියෙන් වැරදි පෙන්ලා දුන්නනේ. ඉතින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නෙමත් ඒ සඳහානේ නේද? හැමෝටම මේ වැරදි තමන්ගේ වැරද්දක් හෝ වේවා අනුන්ගේ වැරද්දක් හෝ වේවා හරියට දකින්න පුළුවන්කම නැහැ හැමෝටම. ඒ නිසා තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඉතින් මේ වැරදි මේ දේ වැරදි මේ දේ කළොත් හානි කරයි අපායගාමී වෙනවා මේ විදිහට දේශනා කරලා ඒ අයව සුමගට නිවන් මාර්ගයට ගන්න. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාද පිළිපදින සිල්වත් ගුණවත් අනිත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේගේ අවවාදයත් එහෙමනේ තව කෙනෙක්ගේ වැරද්දක් දැක්කොත් කරුණාවෙන් ඒක පෙන්නලා දෙන්න කියලා නේද? ඒ නිසා ඉතින් ඒ ඒ විදිහේ බුදුරජාන් වහන්සේගේ අවවාද පිළිපදින සිල්වත් ගුණවත් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා තව කෙනෙක්ගේ වැරද්දක් දැක්කමත් කරුණාවේ මෛත්‍රියෙන් ඒක පෙන්වලා දෙනවා ඒක නිවැරදි කරගෙන නිවන් මාර්ගය අනුගමනය කරයි කියන සත්භාවයෙන් ඒකට කේන්ති ගන්නවා නම් ඒ කිනා විරුද්ධකාරයේ කියලා සලකනවා නම් ඒක ලොකු වැරද්දක්. පැහැදිලි නේද? ඒත් අර භාග්‍යතුන් වහන්සේගේ අවවාදයක් නොසලකා හැරීමක්. ඒ නිසා අපි නිතරම සිහි කරන්න ඕන ඒ විදියට කවුරු හරි කෙනෙක් අපිට අපේ වැරද්දක් පෙන්වලා දෙනවා නම් ටිකක් බැනලා හරි කමන්නේ වැරද්දක් පෙන්වලා දෙනවා නම් ඒක ලොකු ලාභයක් කියලා සලකන්න ඕන. ඒකනේ අර නිදීනංව පවත්තාරං කියන ගාථාවෙන් කියන්නේ. යම්පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහ වාදින් මේදාවින් සාදි සම්පන්ඩිතම් භජේ නේද? ඒක නිග්ගයිහ වාදින් කියලා කියන්නේම නිග්‍රහ කරලා වැරද්ද පෙන්වලා දෙන. ඉතින් එහෙම නිග්‍රහ කරලා හරි වැරද්දක් පෙන්වලා දෙනවා නම් ඒ කෙනාව භාග්‍යතුන් වහන්සේ හැඳුන්වන්නේ කොහොමද? අපි නිදාණයක් පෙන්වලා දෙන අපට නිදාණයක් පෙන්වලා දෙන සත්පුරුෂයෙක් වගේ කියලා හිතලා ඇසුරු කරන්න කියලයි. මේදාවින් ඒ වගේ ඥානවන්ත කෙනා කියලයි විස්තර කළේ. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් ඒ තමන්ගේ පොඩි වැරද්දක් වෙන්න පුළුවන් උනේ ඒකයි එතන අටුවාවෙත් විස්තර කරන්නේ. හරියට දුකුලාවක් සිද්ධ වුණාම ඒක පරිජියක් වගේ සලකලා අවවාද කරන අබෑටයක් වගේ කුඩා වරදක් මහමෙර වගේ කියලා සලකලා අවවාද අනුශාසනා කරන සත්පුරුෂයින්ව ඇසුරු කරන්න කියලා. එහෙම නැතුව මේ පොඩි වැරද්දක් නේ මේකට මුන්නහසේ හොඳටම කේන්ති අරගෙන නේ කියලා අනිත් පැත්තට කේන්ති ගත්තොත් අන්න ලොකු අපේ අඩුපාඩුවක්. පැහැදිලි නේද? ඉතින් ඒ නිසා පොඩි අඩුපාඩුවක් උනත් වැඩිහිටියේ ගුරුවරේ පෙන්ලා දෙනවා නම් බොහොම ගරුත්වයෙන් පිළිගන්න ඕන. පොඩි දේ උනත් වැරද්ද වැරද්දම තමයි. ඒකනේ කියන්නේ දැන් ඇතැම් විටක පොඩි අඩුපාඩුවක් ඇති කෙනෙක්ව අපායේ යවන්න. පැහැදිලි නේද? අර තිස්ස ස්වාමීන් වහන්සේගේ කතා වස්තු එහෙම දැන් මේ පොඩි ලෝභයක් ඇති වුණේ මුලින් ඒ අර සිවුර පිළිගත්තෙත් නැහැ ඊට පස්සේ ප්‍රතික්ෂේප කරලා පසුව ඒක පිළිගත්තා. ඒකට තිබුණු ලෝභය ඉතින් හිතලා බලන්න මේ පොඩි වැරද්දක් ඒක ලොකු මහ බරපතල වැරද්දක් නෙවෙයි. ඒ වගේ දෙයක් වුණත් ගුරුවරේ කවවාද කරනවා නම් ආශ්මතුන් කොයි විදියට පරිස්කාරවලට ඇල්ම තියාගන්න එපා හොඳ නැහැ කියලා අන්න ඒවා අපි බොහොම ගරුත්වයෙන් පිළිගන්න ඕන. සිල්පදයක් කැඩෙන අවස්ථාවක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි අපේ පැවැත්මට හානි කරයි නම් නිවන් මාර්ගයට හානි කරයි නම් ඒ වගේ තැනකදී ගුරුවරේ වැඩිහිටියෙක් අවවාද කරනවා නම් බාල කෙනෙක් උනත් ඒක අපි හිස්මුදුනින් පිළිගන්න ඕන. ප්‍රදක්ෂිණාග්‍රාහීව පිළිගන්න ඕන. පැහැදිලි නේද? ඒ නිසා ඒ අවවාදය කරන්නේ වැඩිහිටි කෙනෙක්ද බාල කෙනෙක්ද උගත් කෙනෙක්ද නැති කෙනෙක්ද ඒව ගැන සලකන්න අවශ්‍ය නැහැ. අවවාදය ධර්මානුකූලයි නම් අපි ඒක පිළි අරගෙන පිළිපදින්න ඕන. පැහැදිලි නේද? අන්න ඒකට තමයි ප්‍රදක්ෂිණාග්‍රාහී කියලා කියන්නේ. පැහැදිලි නේද? හරි ඊළඟ කාරණාව
අවසර.
හරි
පුනච පරං ආවසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන චෝදකං අපසාදේති යම් පාවසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන චෝදකං අපසාදේති අයම්පි ධම්මෝ දෝචස්ස කරණෝ.
හරි මේ පේනම ඇති අනෙක් කාරණාව අර විදියටම චෝදනාවට ලක්ුණාම ඒ චෝදනාව කරපු කෙනාව බැහැර කරනවා. ඒ කෙනා අප්‍රසාදය පළ කරනවා. කොහොමද අප්‍රසාදය පළ කරන්නේ බැහැර කරන්නේ කොහොමද? මෙන්න මේ විදියට කියනවා කියලා අටුවාවේ විස්තර කරනවා. කොහොමද? අපසාදේති ඉති කින්නුකෝ තුයිහම් බාලස්ස අභ්‍යත්තස්ස භණිතේන ත්වම්පි නාම භණිතබ්බම් මඤ්ඤිස්සති ඉති ඒවං ඝට්ටේති. පේනව නේද කියන විදිය? මේ ඔබ වහන්සේ වගේ මෝඩ කෙනෙක් කියන කතා මේ වලින් ඇති වැඩේ මොකක්ද? ඔබ වහන්සේත් මට කියන්න එනවද කියලා කියනවා. පැහැදිලි නේ? අන්න ඒ විදියට කියලා අර කිනාව බැහැර කරනවා. ඉතින් මේ විදියට කතා කළොත් ආයේ කවදාවත් ජීවිතේට අවවාදයක් කරයිද නේද? ඒක නිසා ඔබ වහන්සේ වගේ අඥාන බාල කෙනෙක් කරන අවවාද වලින් ඇති වැඩේ මොකක්ද කියලා අන්න දොස් කියනවා. එහෙම කිව්වොත් ඉතින් ආපහු කවදාවත් අවවාද කරන්න හිතන්නේ නැහැ. ඒක නිසා මේකත් බොහොම දුර්වච බව ඇති කරන කරුණක්. ඒ විදියට අනික් කෙනාව බැහැර කරනවා නම් ඒ කෙනාවගේ අවවාදය නොසලකා හරිනවා නම් මේ විදියට දොස් කියනවා නම් ඒක බලවත් හානිකර කරුණක්. පැහැදිලි නේද? ඒ නිසා ඒ විදියට කටයුතු කරනවා නම් ඒකත් අර දුර්වච බව ඇති කරන අනිත් අය අතරේ ගරුත්වයට නෙවෙයි අගෞරවයට පාත්‍ර වෙන ලක්ෂණයක්. ඒ නිසා ඒ වගේ දේවල් අපේ సంతානෙ ඇති වෙන්න ඉඩ දෙන්න හොඳ නෑ. හරි, ඊළඟ කාරණාව කියමු බලන්න. පච්චාරෝපීති කියන එක.
හතරසන පොත පරං ආවුසෝ බිකු චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති යම්පා උසෝ බිකු චෝදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ.
හරි, මේ කියන්නේ මොකක්ද? අර විදියටම එක භික්ෂුවක් තව භික්ෂුවකට චෝදනාවක් කරනවා. චෝදනාවක් කළාම මොකද කරන්නේ? අනෙක් පැත්තට ඒ කිනාට වැරද්දක් නම්වලා කතා කරනවා. ඒ කිනාට නැවත ප්‍රතිචෝදනාවක් කරනවා. පැහැදිලිද? ආ, අටුවාවේ අපි බලමු කොහොමද කියන්නේ. පච්චාරෝපේති ඉති ත්වම්පිකෝති තණ්හාමං ආපත්තින් ආපන්නෝ තන්තාව පටිකරෝහි කියලා කියනවලු. අපි හිතමු ආශ්මතුන් මේ ওই විදියට මේ අපි තමු මොකක් හරි වැඩිය සලකන්නේ නැතුව ලීයක් හරි මොකක් හරි කර කර යනවා. ඉතින් ගස් තැලෙනවා හරි ඒ වගේ එකක් වෙනවා කියලා ආශ්මතුන් ওই විදියට කරන්න හොඳ නැහැ. ඉතින් ඒ භූතගාම පචිතිය වෙනවනේ කියලා කියනවා. ආ, ඔබ වහන්සේ එතකොට මට කියන්නේ මේ ඇයි ඔබ වහන්සේ දවසක් අර පොළොට නැ නැ ගියේ ලීයක ඒකට ඉස්සරලා පිළියම් කරගෙන ඉන්නකෝ මට කියන්නේ ඉන්න කලින් කියලා ඔන්න අනිත් පැත්තට ප්‍රතිචෝදනාවක් කරනවා. ආ, ඒක තමයි මේ කියන්නේ. තොම්පිකෝ අසිතන්නාමං ආපත්තින් ආපන්න ඔබ වහන්සේ අසුවල් ලැබතටපත් උනානි. තාව තං පටිකරෝහි ඉස්සෙල්ලා ඒකට පිළියම් කරගෙන ඉන්නකෝ කියලායි කියන්නේ. පැහැදිලි නේද? හරි, පැහැදිලි ඇති නේද? ඒ නිසා මේ විදියට කවුරු හරි කෙනෙක් කතා කරනවා නම් එතකොට කවුරුත් ඒ වගේ අවවාදයක් කරන්න හිතන්නේ නැහැ. අනිත් අය අතරෙත් අගෞරවයට පාත්‍ර වෙනවා මේ විදියට කටයුතු කරන කෙනා. ඒ නිසා ඒ වගේ යම් කෙනෙක්ගේ මේ විදියේ ලකුණු තියෙනවා නම් මේ විදියේ ගති තියෙනවා නම් ඒක බොහොම දුර්වච බව ඇති කරන කරුණක්. ඒ නිසා ඒ දේවල් දුරින්ම දුරු කරන්න උත්සාහවත් වෙන්න ඕන. එහෙම එකක් හිතෙන්නවත් හොඳ නැහැ නේද? ඒ වගේ වචනයක් කියනවා තියා එහෙම එකක් හිතන්නවත් හොඳ නැහැ. හරි, ඊළඟ කාරණාව අපි කියමු බලන්න. මෙතන ඉඳන් ටිකක් දිගයි ඡේදේ. ආ, මෙතන ඉඳන්
අවසරයි සර්. පුනිච්ච පරං ආවුසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන අඤ්ඤේනඤ්ඤං පටිචරති බහිද්ධා කතං අපන අපනාමේති කෝපංච දෝසංච අප්පච්චයං අප්පච්චයංච පාතු කරෝති යම් පාවුසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන
අඤ්ඤේන අඤ්ඤං පටිචරති බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අප්පච්ඡයංච පාතු කරෝති අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ. පැහැදිලි නේද? මේ මොකක්ද කරන්නේ? අර විදියටම භික්ෂුවක් චෝදනාවක් කරනවා. එතකොට මොකද කරන්නේ? වෙන මොකක් හරි කතාවක් කියලා අඤ්ඤේන අඤ්ඤම් පටිචරති, වෙන මොකක් හරි කතාවක් කියලා අර කාරණාව වහනවා. බහිද්ධා කතං අපනාමේති, ඒ මාත්‍රිකාවෙන් බැහැර වෙනත් මාත්‍රිකාවකට කතාව හරවනවා. කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝති, කෝපය දෝෂ තරහව නොසතුටු බව පහල කරනවා, එහෙම නැත්නම් පෙන්නනවා, කේන්ති ගත්තු බව පෙන්නනවා. කෙටියෙම කිව්වොත් එතකොට මෙන්න මේ ගතිය තියෙනවා නම් කෙනෙක්ගේ ඒක දුර්වච ගතියක්. ඒ වගේ කෙනෙක් අනිත් අය අතර අගෞරවයට පාත්‍ර වෙනවා. අනිත් අය එතකොට මේ වගේ කෙනෙක්ට අවවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඒකට කැමති වෙන්නේ නැහැ. අපි බලමු මේ කොහොමද මේ දේ කරන්නේ. ඒ ගැන අටකතාවේ උදාහරණත් එක්ක කියනවා උන්න. කොහොමද අඤ්ඤේන අඤ්ඤම් පටිචරති කියලා කියන්නේ? වෙනත් කාරණාවකින් වෙනත් වචනයකින් අනික් කාරණාවක් වචනයක් වහනවා කියන එකයි. කොහොමද? ආපත්තින් ආපන්නෝ අසි ඉති බුත්තේ. අශ්මතුන් ඇවතකටපත් වුණා නේද කියලා අහනවා. අහපුවම කවුද ඇවතටපත් වුණේ, මොන ඇවතටද, මොන ඇවතෙහිද ඇවතටපත් වුණේ, මොකක්ද ඔබ වහන්සේ කියන්නේ, කාටද කියන්නේ, මොකක්ද කියන්නේ කියන ඔය එක එක ප්‍රශ්න අහලා අර අහපු ප්‍රශ්නයට උත්තර නොදී ඒක වහනවා. පැහැදිලිද? එහෙම නැත්නම් ඔබ වහන්සේ මෙහෙම දෙයක් කරනවා මම දැක්කා කිව්වම න සුනාමි ඉති සෝතං වා ඇහුන්නේ කියලා කනලං කරනවලු. ඔබ වහන්සේ මෙහෙම දෙයක් කළා නේද කියලා හුවම න සුනාමීති සෝතං වා උපනේති ඇහුන්නේ කියලා කනලං කරනවා. දිමේ ඇහින්නේ නැතුව නෙවෙයි, අර ගරුත්වය නැතිකම. පැහැදිලි නේද? ඒ කියන දෙයට ගරුත්වයෙන් ඒක පිළිගන්න අකමැතිකම හින්දා ඒ විදියට තමන් කටයුතු කරනවා. ඊට පස්සේ බහිද්ධා කතං අපනාමීති කියලා කියන්නේ මොකක්ද? එවත්නි ඔබ වහන්සේ මෙහෙම ඇවතකටපත් වුණා නේද කියලා අහපුවම ස්වාමීන් වහන්සේ මං පාටලිපුත්‍රයට ගියානේ කියලා කියනවා. ඊට පස්සේ නෑ මම අහන්නේ ආශ්මතුන් ඒ ඔබ වහන්සේ ගියපෝ මේ පාටලිපුත්‍රයට ගියාද ඒක ගැන නෙවෙයි. ඔබ වහන්සේ අර 80ල් ඇවතටපත් වුණා නේද? ඊට පස්සේ දවන්නස මම රජගෙදරට ගියා කියලා කියනවා. වාන්තේ රජගෙදරට හරි බ්‍රාහ්මණ ගෙදරට හරි ගියාට කමක් නැහැ, ඒක ගැන නෙවෙයි මම මේ අහන්නේ. ඇවතකටපත් වුණා නේද අර විදියට කියලා කියපුවාම එහෙදී ඒ රජගෙදර මට මේ ඌරු මස් ලැබුණානේ කියලා ඔන්න මෙන්න මේ විදියට අහන එකට උත්තර නොදී වෙනස් පැතිවලට කතාව හරවනවා. මේකට තමයි මේ කියන්නේ බහිද්ධා කතං අපනාමීති කියලා. මේ විදියට කරන එක සුවච භික්ෂුවකගේ ලක්ෂණයක්ද? කියන දේ අහන භික්ෂුවකගේ ගරුත්වයෙන් කියන දේට පිළියම් කරන භික්ෂුවකගේ ලක්ෂණයක්ද මේ? එහෙම එකක් නෙවෙයි. මේකට තමයි කියන්නේ දුර්වච බව ඇති කරන කරුණක් කියලා කිව්වේ නිසයි. පැහැදිලිද? හරි. ඊළඟ කාරණාවත් කියමු බලන්න.
අවසරයි සාංශ. පුණච පරං ආවසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන අපදානේන සම්පායති.
අපදානේන සම්පායති, ඒ විදිහට වෙන් කරලා කියන්න ඕන.
අපදානේන සම්පායති යම්පාවසෝ භික්ඛු චෝදිතෝ චෝදකේන අපදානේන සම්පායති අයම්පි ධම්මෝ දෝචස්ස කරනෝ.
හරි. එතකොට මේ කියන්නේ මොකක්ද? මේ යම් භික්ෂුවකට චෝදනාවකට ලක් වුණාම ඒකෙදී ඒ කෙනාගෙන් කරුණු අහද්දී මේ දැන් ඒක පිළිගන්නේ නැතුව අනිත් පැත්තට කරුණු කියනවා නම් එතකොට දැන් අනිත් කෙනා අහනවා ඔබ වහන්සේ මේ වෙලාවේ මොකද කරගන්නේ දැන් මේ ඒ වැරද්ද කරපු බව තහවුරු කරගන්න අපි තුමෝ ඒ මොකක් හෝ වැරද්දක් කළේ රැයට කාලයි කියලා කෙනෙක් ඉතින් ඒ වෙලාවේ එතකොට දැන් කාලා තියෙන්නේ කොහෙද අපි හිතමු ගිලම්පස ශාලාවේ ආ එතකොට දැන් මේ කාරණාව තහවුරු කරගන්න ඒ කෙනාගෙන් ප්‍රශ්න අහනවා මෙන්න මේ වෙලාවල් අතර ඔබ වහන්සේ කොහෙද හිටියේ එතකොට දැන් මේකට හරියට උත්තර දෙයි ගන්න බෑ ඒ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ දැන් වෙන මොනවා හරි කියනවා ඒ කියනෙව්වා හරියට ගලපලා කරුණු පැහැදිලිව කියා ගන්න බෑ අන්න ඒකට තමයි මේ කියන්නේ අපදානේ න සම්පායති ඒ කිය ප්‍රශ්න ඇහුවම ඒ අවස්ථාවේ උන සිදුවීම සම්බන්ධව හරියට කරුණු සම්පාදනය කරලා කියා ගන්න බැරි වෙනවා අන්න ඒකත් එතකොට ඒ විදිහට ඒ කරුණු ගලපලා කියන්න බැරි විදියේ தত্ত্বයට තමන්ව පත් කරගත්තොත් ඒකත් හානිකර කරුණක් පැහැදිලි නේද ඒකත් එතකොට දුර්වච බව ඇති කරන කරුණක් ඒ නිසා තමන්ට යම් වැරැද්දක් තමන් කළා නම් ඒක ගැන කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්ත කතාව උන දේ කියන්න ඕන පැහැදිලිද එහෙම නැතුව නොමග යවන විදියට වෙන දේවල් කියන්න ගියොත් එකක් තමයි තමන්ට ඒක හරියට පැහැදිලිව උන සිදුවීම ඍජුව කියා ගන්න බැරි වෙනවා එක්ක ගොත ගහනවා එහෙම නැත්නම් වෙන මොනවා හරි කියන්න ගිහිල්ලා ආපහු අහන ප්‍රශ්නවලදී පැටලෙනවා ඒ විලාවේ මම හිටියේ දැන් මෙතනනේ ඉන්න ඕන ගිලම්පස් ශාලාවේනේ දැන් ඒක කිව්වනම් ප්‍රශ්නයක් නැහැනේ ඒක එතකොට වැරද්ද පිළිගත්තා ඉවරයි එහෙම නැතුව කියනවා ඒ විලාවේ සවනස මං කුටියේනේ හිටියේ කියලා ඊට පස්සේ කියනවා අහනවා ඒ විලාවේ අෂ්මතුන් කුටියට අපි කීප දෙනෙක් ඇවිල්ලා බැලුවනේ මේ අසුවල් ආෂ්මතුනොත් ආවා ඒ වෙද්දී ඔබ වහන්සේ හිටියේ නැහනේ කුටියේ කියලා කියනවා දැන් කියා ගන්න එක නෑ ඊට පස්සේ ඒ විලාවේ මම කැටි කිලියට ගියා පොඩි වෙලා හරි මොන හරි ඔන්න ඔය වගේ කරුණු කියන්න කිව්ලා එතකොට අහනවා ඒ වුණාට මේ එලියෙන් ලොක් කරලානේ තිබුණේ යත් ওই විදියට මොනවා හරි අහන ප්‍රශ්න වලට දැන් උත්තර දී ගන්න බැරි වෙනවා ඒක තමයි මේ කියන්නේ එතකොට එහෙම වෙනවා නම් ඒක දුර්වච ගතියක් තමන්ට යමක් වැරද්දක් වුණා නම් ඒක ඍජුව උන දේ පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න ඕන වැරද්දක් වුණා නම් ඒකට ගුරුවරු අවවාදයක් කරයි ඒක හදාගන්න උදව් කරයි පැහැදිලිද එහෙම නැතුව මේ විදියට රවට්ටන්න ගිහිල්ලා අන්තිමට අකුසල් ගොඩකුත් සිද්ධ කරගන්නවා අනිත් එක ඒ ටික වහගන්න දැන් ඔය කියනේ වගේ එහෙම වහගන්නත් බෑ දැන් අර වගේ ප්‍රශ්න ආපහු හරියට ඇහුවොත් ඒකෙන් හිර වෙනවා නේද ඒ නිසා ඒ தത്വයට පත් කරගන්න හොඳ නෑ ඒකයි මේ කියන්නේ එකයි මේ කියන්නේ අපදානේ කියලා මෙතන කිව්වේ තමන්ගේ චර්යාවෙහි කියන එකයි න සම්පායති කියලා කියන්නේ ඇවැත්නි ඔබ වහන්සේ කොහෙද ඉන්නේ කවුරු ඇසුරු කරගෙනද වාසය කරන්නේ එතකොට ඔබ වහන්සේ කියනවා නම් මම මේ ඇවතට පැමුණුනා කියලා ඒ වෙලාවේ මොකක්ද කර කර හිටියේ මේ ස්වාමීන් වහන්සේ මොකක්ද කරමින් හිටියේ ඔය විදිහට දැන් අර දෙන්නේගෙන් ප්‍රශ්න අහන අවස්ථාවක් ගෙනයි මේ කියන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවක ඒ විදිහට ප්‍රශ්න අහද්දී මේ කියන ක්‍රමයට ඒ චර්යාව අහපුවම සම්පාදෙත්වා කතේතුන්න සක්කෝති. ඒක හරියට සම්පාදනය කරලා ගලපලා කියන්න බැරි වෙනවා. එයිතින් ගලපලා කිව්වොත් වැරද්ද අහු වෙනවා. ඒ නිසා වෙන මොනවා හරි කියන්න ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ හරියට තමන්ට ඒ කාරණාව ගලපලා කියන්න බැරි වෙනවා. පැහැදිලි නේද? එතකොට එහෙම වෙනවා නම් ඒකත් හොඳ ගුණයක් නෙවෙයි. යමක් ඇහුවොත් ඍජුව වුණ දේ පැහැදිලිව හරියට බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕන. පැහැදිලි නේද? එතකොට වැරද්දක් වෙනවට වඩා හානිකර දෙයක් තමයි මේ වැරද්ද මේ විදියට වහන්න හදන එක. එතකොට වැරද්දක් වෙන එක සාමාන්‍ය ඉතින් මනුස්ස ගතියක් නේ වරදින එක නේද හැබැයි ඒක වහලා කටයුතු කරන්න උත්සාහවත් වුණොත් ඒක ඊට වඩා හානි කරයි. ඒතර වැරද්දක් වුණත් ඒකට ගුරුවරු වැඩිහිටියෝ සමාව දෙයි. හැබැයි ඒක අපි යම් කෙනෙක් වහන්න උත්සාහවත් වෙනවා නම් ඒක ඒකේ වැරදි වල තමන් ඒක හදාගත්තත් නැතත් ලොකු හානියක් වෙන්න පුළුවන්. නේද? ඒ නිසා ඉතින් තමන්ගේ වැරද්දක් වුණොත් ඒක අහද්දි ඒක පිළි අරගෙන හදාගත්තම ඉවරයි. නේද? ඒක එතකොට සුවච ගතිය. හරි. ඊළඟ කාරණාව කියමු බලන්න.
අවසර සංසය. පුණජ පරං ආසෝ බික්කු මක්කි හෝති පලාසි යම්පාවසෝ බික්කු මක්කි හෝති පලාසි අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ.
ඔව්. එතකොට මේ වචනවල තේරුම මක්කි කියන එක මතක ඇති. හරි. එතකොට මක්කි හෝති පලාසි කියන එක විස්තර කරන්නේ මෙතෙන් වල අටුවාවේ විස්තර කරන්නේ නැහැ. එතකොට මක්කි කියලා කියන්නේ අනුන්ගේ ಗುಣ මකන ලක්ෂණයෙන් යුක්තයි. පැහැදිලිද? මක්ක කියලා කියන්නේ මකනවා කියන අර්ථයෙන්. එතකොට මකනවා අනුන්ගේ ಗುಣ මකනවා කියලා කියන්නේ අපි හිතමු තව කවුරු හරි කෙනෙක් තවත් භික්ෂුවකගේ ಗುಣ කියනවා. අසුවල් ස්වාමීන් වහන්සේ හරිම සිල්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් බොහොම කරුණාවන්තයි කියලා ඔන්න ಗುಣ කියනවා. මේක දරා ගන්න අමාරුයි. එතකොට මොකද කරන්නේ? ඔය කිව්වට උන්වහන්සේ මෙන්න මෙහිමයි මෙහිමයි කියලා ඔන්න වැරදි ටිකක් කියනවා. සමහර විට ඇත්තටම නැති වැරදි. Taman ඒ වැරද්ද තියෙනවා කියලා හිතාගෙන එහෙම නැත්නම් කවුරු හරි කියපු බොරුවක් මතක් කරගෙන අර ಗುಣය මැකින විදියට අර අනික් කෙනා කියපු ಗುಣය මැකින විදියට කරුණු කියනවා. පැහැදිලිද? ඒක තමයි මක්ක ලක්ෂණය කියලා කියන්නේ. අනුන්ගේ ಗುಣ ඉවසන්න බැරි ගතිය. අනුන්ගේ ಗುಣ කියන එක අහන්න ටිකක් හිත දෙන්නේ නැහැ වගේ. එතකොට අර නැති අගුණයක් හරි කියලා ඒ ಗುಣය මකනවා. ඒක තමයි මක්කි කියලා කියන්නේ. පලාසි කියලා කියන්නේ යුගග්ගාහ ලක්කනේන පලාසේන සමන්නාගතෝ. ඒ කියන්නේ අනික් කෙනාහ තමනුත් සමයි කියලා කියන්න යනවා. ඒ කියන්නේ දැන් කාගේ හරි ගුණයක් කියනවා කියලා හිතමුකෝ. අපි හිතමු අසුවල් ස්වාමීන් වහන්සේ නම් හරිම සිල්වත්. ඒ වගේම උන්වහන්සේ ගුණවත්. ඉතින් මේ විදියට ධර්මයත් හොඳට ඉගෙනගෙන තියෙනවා කියලා ඔන්න ගුණ කියනවා. එතකොට ඒක දරා ගන්න බැරුව මොකද කියන්නේ? ඇයි උන්වහන්සේ විතරද? ඉතින් මාත් මේ දේවල් ඉගෙනගෙන තියෙනවනේ. ඉතින් මාත් උන්වහන්සේගේ ගුරුවරයාගෙන්මයි මාත් ඉගෙන ගත්තේ. එහෙම කියලා සමහර විට අන්න මේ ඇයි උන්වහන්සේ විතරද සිල් රකින්නේ? ඉතින් මාත් ඒ උපසම්පදා සීලෙම තමයි රකින්නේ කියලා අන්න යුගග්‍රාහ ලක්ෂණය. යුගග්‍රාහ කියන එක තේරෙනවා නේද? ඒ කිනාහා සමානයි සමානව තමනුත් එක සමානව සලකනවා. තව කෙනෙක් හා සමානව. පැහැදිලිද? එතකොට මෙන්න මේකට තමයි කියන්නේ පලාසි කියලා. ඉතින් මේ වගේ ගුණයක් තියෙනවා නම් යම් කෙනෙක්ගේ මේ විදිහේ අගුණයක් යම් කෙනෙක්ගේ තියෙනවා නම් ඉතින් ඒ කිනාට අනිත් අය කරුණු කියන්න කැමති නැහැ. ඒ ඉතින් තව කෙනෙක්ගේ ගුණයක්වත් කියන්න කැමති නැහැ. ඒ ඉතින් මුන්නහන්සේක වෙන කෙනෙක් උන්නහන්සේගේ තියෙන අගුණයක් නෙවෙයි වෙන කෙනෙක්ගේ තියෙන ගුණයක්වත් මුන්නහන්සේට ඉවසන්න බෑනේ කියලා අනිත් අය වැඩිය කතා කරන්න කැමති වෙන්නේ නැහැ. පැහැදිලි නේද? මේක බොහොම බරපතල අකුසලයක්. ඉතින් මේ දේවල් අපි තේරුම් අරගෙන තියෙන්න ඕන. අකුසලය වගේම තමයි ඉතින් අනිත් අයගේ අප්‍රසාදයට ලක් වෙනවා. මේ දේවල් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕන අපේ సంతානයේ ඇතිවීම වළක්වා ගන්න. පැහැදිලිද? හරි. කියමු බලන්න ඊළඟ කාරණාව.
අවසර සන්නස පුණජපරං අවසෝ බික්කු ඉස්සුකි හෝති මච්චරි යම් යම් පවසෝ බික්කු ඉස්සුකි හෝති මච්චරි අයම්පි ධම්මෝ දෝදස කරණ කරණ
හරි එතකොට ඊළඟ කාරණාව තමයි ඉස්සුකී හෝති මච්චරි මොකද්ද තේරුම ඉස්සුකී කියලා කියන්නේ ඊර්ෂාවෙන් යුක්තයි මච්චරි කියලා කියන්නේ මසුරුකමින් යුක්තයි එතකොට ඒ ගැනත් දීගණිකායේ අටුවාවේ මෙන්න මේ විදිහට විස්තර කරනවා ඒ ටිකත් ඉතින් දැනගෙන තියෙන්න ඕන පරසක්කාර ආදීසු උසූයන ලක්ෂණාය ඉස්සාය ආවාස කුල ලාභ වන්න ධම්මේසු මච්චරායන ලක්ෂණේන පංචවිධ මච්චරේන ච සමන්නාගතෝ හෝති කියලායි විස්තර කරන්නේ කොහොමද ඉස්සුකී කියලා කියන්නේ පර අනුන් සත්කාරාදිය කරනවා දැක්කම ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා කොහොමද අපිටම Taman එකම ඉන්න එක වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට අනිත් අය හොඳට උපස්ථාන කරනවා ගරු කරනවා වන්දනා කරනවා එතකොට තව ගිහි අයත් ඇවිල්ලා උපස්ථාන කරනවා මොනවා හරි උදව් උපකාර කරනවා දකින්නවා එතකොට මොකද වෙන්නේ මේක දරා ගන්න බැරි වෙනවා ඊර්ෂ්‍යාව නිසා එක්කෝ තැන් තැන්වල නැති අගුණ කිය කිය හරි බැන බැන ඇවිදිනවා නේද එහෙම නැත්තම් තියෙන ගුණය උනත් යටපත් කරලා කතා කරනවා මෙන්න මේක තමයි ඊර්ෂ්‍යාව කියලා කියන්නේ එතකොට අනුන්ට යමක් ලැබීම දරා ගන්න බැරි ගතියට කියනවා ඊර්ෂ්‍යාව කියලා පැහැදිලි නේ අනුන්ට එතකොට යමක් ලැබෙන එක Tamanට දරා ගන්න බැ ඉතින් ඒකට හිත හදාන්නේ නැතුව කොහොමද නිවන් දකින්නේ නේද නිවන් දකින්න තියා දැන් මේවා අපායට යවන්න තරම් බරපතල අකුසල්. ඒ නිසා තමයි මේ විස්තර කරන්නේ. දැන් පළවෙනි මාර්ග ඥානයේදී ඉස්සා මච්චරිය දෙක ප්‍රහාණය වෙනවා. ඒ වගේන අපි පසුව කතා කරමු. අපි ධර්මයේ කතා කරන තැන්වල. ඒකට මේකට හේතු ගැන පවා කියද්දි කියන්නේ මේ අපාය සංවත්තනික භාවය නිසා මේ කෙලෙස් වල තියෙන. පැහැදිලිනේ. ඒ නිසා බොහොම බරපතල හානිකර ඒ වගේම ඊටාත්ම නරක කෙලෙස් දෙකක් තමයි ක්ලේශ ධර්ම දෙකක් ඊර්ෂ්‍යාව සහ මසුරුකම. ඉතින් ඒ නිසා අපි ඒවා තේරුම් ගන්න ඕන මසුරුකම කියලා කියන්නේ එතකොට මොකක්ද? තමන්ට තියෙන දෙයක් තව කෙනෙකුට සාධාරණ වෙනවට ඇති වෙන අකමැත්ත. ඒක තමයි මසුරුකම. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ තව කෙනෙකුට යමක් ලැබීම නොරුස්නා ගතිය. මසුරුකම කියන්නේ තමන්ට තියෙනවා මේ දේ. ඒ දේම තව කෙනෙකුට ලැබෙනවට අකමැති. බොහෝම හානිකරයි. දැන් ඒ වගේ මසුරුකම තියෙන කෙනා දැන් මෙතන මේ ධම්ම මච්චරිය ගැනත් කියන්නේ. එතකොට මෙතන ආවාස මච්චරිය කියලා කියන්නේ තමන්ට කුටි සේනාසන ආදිය. තමන්ට ලැබිලා තියෙනවා ඒ වගේම හොඳ සැප පහසු කුටියක් තව කෙනෙකුට ලැබෙන එක ඉවසන්නේ නැහැ අකමැති. අපි හිතමු දායකයෝ ඇවිල්ලා තමන්ට වගේම කුටිය ස්වාමීන් වහන්සේගේ තියෙන කුටිය වගේම කුටියක් අපි අසුවල් ස්වාමීන් වහන්සේටත් හදලා දෙන්න අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා කියනවා. නෑ නෑ එහෙම ඕනේ නැහැ. ඉතින් උන්වහන්සේ ඉන්නේ එකේ කැමැත්තෙන් ඉන්නවනේ. උන්වහන්සේ ඒකේ සතුටින් ඉන්නේ නිසා උන්වහන්සේට ඒ වගේ එකක් අවශ්‍ය නැහැ කියලා කියනවා. අන්න ආයක තමයි මසුරුකම කියලා කියන්නේ. පැහැදිලි නේද? ඒතකොට කුල කියලා කියන්නේ මෙතන මතක විදියට කියන්නේ දැන් දායකයෝ වගේ අය. දැන් තමන්ට ඉන්න දායකයා තව කෙනෙක් එක්ක සාධාරණ වෙනවට තව ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ දායකයා වෙනවට අකමැති. ඒ නිසා ඇවිල්ලා තමන්ට කියනවා ස්වාමීන් වහන්ස අර අසුවල් ස්වාමීන් වහන්සේත් හරියම ගුණවත් කෙනෙක් වගේ නේද? එතකොට ඒ වගේ පේන්න නම් ඉන්නවා. ඒ වුණාට ඉතින් ඔය පේන තරම්ම ගුණ නැහැ උන්වහන්සේගේ කියලා අන්න පහදවනවා. ආ ඒක තමයි කුල මච්චරිය. එතකොට මේ තමන් එක්ක හිතවත් තමන්ගේ දායක කුල අනිත් අය එක්ක සාධාරණ වෙනවට අකමැති. ඒ නිසා අපහදවනවා. ලාභ මච්චරිය. ඉතින් ලාභය එතකොට ලැබෙන එකත් ඒ විදිය තමයි. දැන් අර ආවාස ගැන කිව්වා වගේම තමයි. වෙනත් ලාභයක් එතකොට තමන්ට ලැබිලා තියෙනවා. එතකොට ඒකම තව කට්ටියට බෙදලා දෙන්න කැමති වෙනවා. සවන්හන්සිට අපි මේ බොහොම හොඳ වටින අපි හිතමු මොකක් හරි උපකරණයක් පූජා කරනවා. අපි අදහසක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේකෙන්ම අනිත් ස්වාමීන් වහන්සේලා හැමෝටමත් පූජා කරන්න කියනවා. නැහැ ඕවා හරිම පලිබෝදයි මේ කාලේ. ඉතින් අපි නම් මේක පාවිච්චි කළාට කමක් නැහැ. දැන් වැඩිහිටියනේ අනිත් අයට මේවා පලිබෝධයි කියලා අන්න ඒවා වලක් වෙනවා. ඉතින් ඒක සත්භාවයෙන් කියවා නම් වරදක් නැහැ. එහෙම නෙවෙයි. සමහර විට අකුසල් හිතින්නම් අනිත් අයටත් ඒ තමන් හා සමාන දේවල් ලැබෙනවට අකමැත්ත නිසා නම් කිව්වේ අන්න ඒකට තමයි කියන්නේ මසුරුකම කියලා. අපිට වන්න කියන එක ගැන දෙයාකාරයකට අටුවා ටීකාවල විස්තර කරනවා අපිට මතක විදියට. මෙතනදී ශරීර වර්ණය ගැනත් කියනවා. ඊට අමතරව විශේෂයෙන් කියන්නේ ගුණ වර්ණය ගැන. වන්න කියන එකෙන් යසස කියන්නේ කීර්ති ഘോഷාව. එතකොට තමන්ට තියෙන කීර්ති ഘോഷාව අනිත් අයට ලැබෙනවට අකමැති. ඉතින් අපි හිතමු තව කවුරු හරි කෙනෙක්ගේ තියෙන හොඳ ධර්මදේශනාවක්. දැන් තමන්ගේ ධර්මදේශනා අනිත් අය අතර ප්‍රසිද්ධ වෙලා ඔන්න අනිත් අය අතරේ ටිකක් හොඳ සම්භාවනාවට පාත්‍ර වුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එතකොට ඒ ආරණ්‍යෙම ඉන්නවා තවත් ඒ වගේ ධර්මදේශනා දක්ෂව කරන්න පුළුවන් කෙනෙක්. අපි හිතමු එතකොට දායක පිරිසක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේගේ දේශනාවත් හරිම හොඳයි. අපි ඒ ටික CD ටිකක් මේ print කරලා පිරිස අතරේ බෙදා හරින්නද? එතකොට ඉතින් හොඳයිනේ පිරිස අතරට ඒ ධර්ම දේශනාවත් යනවනේ. අපෝහපෝ එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ මදෙයි අපේ ධර්ම දේශනාව තියෙනවනේ ওই පිරිස අතරේ අපි කියන ඒවාම තමයි උන්වහන්සේත් කියන්නේ. ඉතින් ඒ නිසා ඉතින් දෙකක් එක වගේ ඒවා දෙකක් අවශ්‍ය නැහැ නේ. ඉතින් මේක විතරක් ගියපුවාම ඇති කියලා කියනවා. ආ ඒ විදිහට අන්න ඒ අදහසින් නම් කරන්නේ අනිත් අයගේ ඒ කීර්තිය පැතිරීම වළක්වන්න නම් තමන්ට විතරක් මේ කීර්තිය ඇති වෙන්න ඕන, තමන්ට විතරක් නම් මේ ගරුත්වය ලැබෙන්න ඕන කියලා හිතනවා නම් අන්න ඒක තමයි වන්න මච්චරිය කියලා කියන්නේ. ඒතොර ධම්ම මච්චරිය කියද්දි තමන් හොඳට ධර්මය ඉගෙනගෙන තියෙනවා. ඉතින් අනිත් අයත් මේ ධර්මය ඉගෙන ගත්තොත් දැන් තමන් මේ ධර්මය ඉගෙන ගත්තු නිසා අනිත් අයගෙන් තමන්ට ගරු සැලකිලි ලාභ සත්කාර ලැබෙනවා. එතකොට හිතනවා මේ දේවල් දැන් මම දන්න ටික අනිත් අයත් දැනගත්තොත් ඒ අයටත් මේ ලාභ සත්කාර ලැබෙයි, මට ටිකක් අඩු වෙන්න පුළුවන්. දැන් තමන් හා සමාන කීප දෙනෙක් බිහි වුණොත් මොකද වෙන්නේ? ඉතින් අර බෙදිලා යනවනේ නේද? ඒ නිසා මොකද කරන්නේ? කවුරු හරි කෙනෙක් තමන්ට නොතේරෙන දහම් කරුණක් ඇවිල්ලා අහනවා. මේ වෙලාවේ නම් ආශ්‍රිතුන් ටිකක් විවේක මදි වගේ අපි තව පස්සේ දවසක ඒ ටික කියලා දෙන්නම් කියලා මග හරිනවා. ඒ ටික කියලා දෙන්නේ නැහැ. ඇත්තටම විවේක නැතිකම නිසා නම් ඒක කරන්නේ. ඒක මච්චරිය නෙවෙයි. හැබැයි මේ දේ කරන්නේ තමන්ගේ දැනීම අනිත් අයට බෙදිලා යයි කියන මසුරුකම නිසා. තමන් ඉගෙන ගන්න පාවිච්චි කරන පොත්පත් ටිකක් තියෙනවා. ඒ ටික දැන් බෙදලා දෙන්න පුළුවන්. හැබැයි මොකද කරන්නේ? ඒ ටික කාටවත් දෙන්නේ නැහැ. දැන් ඒකෙන් තව කවුරු හරි කෙනෙක් සටහනක් දාගෙන අපව දුන්නා කියමුකෝ. දැන් පොත නැති වෙනවද? ඒකට හානියක් වෙන්නේ නැහැ නේ. දැන් ඒකේ දැන් කාලේ නම් ක්‍රම තියෙනවා. ඉතින් ඒකේ කොපියක් හරි ෆොටෝ කොපියක් හරි ගහලා තව කෙනෙකුට දෙන්න පුළුවන්. එහෙම කරන්නේ මේ දවස්වල මට මේ පොතේ වැඩක් තියෙනවා. ඒ නිසා ඒක නම් දෙන්න විදියක් නැහැ කියලා ඇත්තටම වැඩක් නැහැ. කබඩේ කී දාලා තියලා තියෙන්නේ. අර තව කෙනෙක් ඒකෙන් ඉගෙන ගනී කියන අදහස නිසා දෙන්නේ නැහැ. එහෙමනම් ඒක තමයි ධම්ම මච්චරිය කියලා කියන්නේ. මෙන්න මේ විදිහේ මසුරු ගති යම් කෙනෙක්ගේ තියෙනවා නම් ඒක බොහොම හානිකර ධර්මයක්. තමන්ගේ කුසල් හිත යට යන්න බලපාන, ඒ වගේම ඉපදෙන ආත්ම භාවවලදී හරියට ධර්මලාභයක් නොලැබෙන්න හේතු වෙන, ඒ වගේම අර හොඳ තියුණු නුවණක් ඇති නොවෙන්න හේතු වෙන විදියේ හානිකර කෙලෙසයක්. ඒ නිසා මේ විදියේ නරක ගති ඇතිවෙන්න හිතක්වත් ඇතිවෙන්න තියන්න හොඳ නැහැ. ඉතින් තමන් යම් කෙනෙකුට තමන් දන්න දේ උපරිමයෙන් කියලා දුන්නම තමන්ට ඊට වඩා ඒ දේ වැටහෙනවද නැද්ද කියලා දෙන්න ගියපුවාම ඊට වඩා තමන්ගේ නුවණ වැඩි වෙනවා. තමන්ට ඒ දේ හොඳට වැඩිපුර වැටහෙන්න ගන්නවා. ඒකෙන් තව ඒ කෙනාගේ ගුණරාවය ප්‍රකට වෙනවා මිසක ඒකෙන් කවදාවත් හානියක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ නිසා කවදාවත් ඒ වගේ දේවල් අපේ సంతානේ අහලකටවත් එන්න දෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන තියාගන්න ඕනේ. හරි. ඊළඟ කාරණාව අපි කියමු එහෙමනම් නේද? හරි මේක කවුද?
ආසරසන පුනිතපරං ආවුසෝ බික්කු සටෝ හෝති මායාවි යම් පාවුසෝ බික්කු සටෝ හෝති මායාවි අයම්පි ධම්මෝ දෝසස කරණෝ.
ඔව් සටෝ හෝති මායාවි, පැහැදිලි නේද? සට භාවයෙන් සහ ඒ කියන්නේ කපටි භවයෙන් සහ මායාකාරී ගතියෙන් යුක්තයි, ඒ කියන්නේ රවටන ගතියෙන් යුක්තයි. මේ විදිහේ ගති තියෙනවා නම් යම් කෙනෙක්ගේ ඒ කෙනත් දුර්වච ගති තියෙන කෙනෙක්, දුර්වච ලක්ෂණ තියෙන කෙනෙක්. මොනවද එහෙමනම් මේ කපටිකම සහ මායාකාරී මායාවී ගතිය? මායාවී කියලා කියන්නේ පේනම ඇති මේ දීඝනිකාය අටුවාවෙමයි. තරමේ සටෝ හෝති, සට කියලා කියන්නේ කෛරාටික ලක්ෂණයෙන් යුක්තයි, සාඨීය. එතකොට මායාවී කියලා කියන්නේ කරපු වැරද්ද වහන ලක්ෂණයෙන් යුක්තයි. එතකොට මේක ගැන තව අමතර විස්තරයකුත් අපි කොහෙන්ද බලන්නේ? පේනවා ඇති. මේ සටගතිය සහ මායාවී ගතියේ තියෙන ස්වභාවය මේ ටික විස්තර කරලා තියෙන්නේ. හරි ඒ ටික පොඩ්ඩක් අපි කියවමු. කවුරු හරි මේ පළවෙනි ඡේදේ විතරයි ඔක්කොම අර කතාව අපි කියන්නේ. පළවෙනි ඡේදේ කවුරු හරි කියමු බලන්න. මේ මායා ගතිය තමයි මේ විස්තර කරලා තියෙන්නේ රේරුකාණ සන්නාංශගේ කෙලෙස් 1500 පොතේ. ද්වික වශයෙන් දක්වපු කරුණු දක්වන තැන පළවෙනි ඡේදේ. කවුද ඊළඟට කියමු බලන්න? පේනවද? මදිද? පේනව ඇතිනේ.
අස්රසස් පෞකම් කොට ඒවා සංගවන ස්වභාවය මායා නම් වේ. ඇතම්හු තුමුම අනුන්ගේ බඩු සොරකම් කර හිමියා වෙත ගොස් ශෝකය පළ කෙරෙති. නැති වූ බඩු සෙවීමට සහාය වෙති. මේ මායාවය ඇතම් පැවිද්දෝද තමන් කරන ලද වරද වසා ගැනීම සඳහා මහත් සංවරයක් දක්වති. වත් පිළිවෙත් කරති, මල් පහන් පුදති, ඒවා යාදීන කියා දහම් දෙසති. අන්‍යයන් වරද කිරීම ගැන ශෝකය පළ කරති. බුදුසසුන බබලවන්නට සිල්වතුන් ඇති කරන්නට කතා කරති. මේ මායාකාරයන්ගේ ස්වභාවය මායාවට බොහෝ දෙනා රැවටින්නාහ. මායාකාර මායා තවුසකු ගැන ඇති ජාතක කතාවක් මෙසේය.
ඒ කතාව කියන්න ඕනේ අර මේ මේක කියවල ඇතිනේ නේද? අර මේ කූට තවුසෙක් ගැන කියන්නේ අර අර මේ මේ ඒ තවුසට ඉන්න තැන මේවා හංගලා යනවා නිදානය. ඊට පස්සේ මේක හොරකම් කරලා පස්සේ තමන් සිල්වත් බව පෙන්වන්න මොකද කරන්නේ? අර මේ තනකොළ ගහක් ගෙදර ඉඳන් යන ගමන් හිසේ රැඳුනලු කියලා ඒ තනකොළ ගහත් ආපහු ගෙනල්ලා පිදුරු කෑල්ලක් කියමුකෝ වහලේ මේ තිබුණු පිදුරු කෑල්ලක් ඔළුවේ තිබුණයි කියලා ඒක ගෙනත් දීලා මේ මේ අපිට මේවා හොඳ නැහැනේ, මේ වගේ අනුන්ගේ මේ පිදුරු ගහක්වත් තියාගන්න හොඳ නැහැ කියලා ඒක අපහු ගෙනත් දීලා ගියයි කියනවා. එතකොට මේක ගැන බෝසතාණන් වහන්සේ තින් සැක හිතලා මෙච්චර දෙයක් කරන්න ඕනේ නෑනේ මේක සත්‍යේ තත්වයක් නෙවෙයි මායාකාරී ගතියක් කියලා බෝසතාණන් වහන්සේ අඳුරගෙන පස්සේ හොයලා බලද්දී ඇත්තටම හොරගම් කරලා අර නිදානය මේ තවුසා තවුසක් වගේ හිටපු කෙනා පැහැදිලි නේද අන්න ඒක තමයි එතකොට මායාකාරී ගතිය කියලා කියන්නේ එතකොට තමන්ගේ මේ නැති සංවරකමක් පෙන්නලා අනිත් අයව රවට්ටනවා එතකොට තමන් ඇත්තටම සංවර නැහැ ඒ නිසාම තමයි තමන්ගේ සංවර බව පෙන්නනවා පැහැදිලිද තමන් ගොඩාක් වැරදි කරනවා ඒ නිසාම අනිත් අයට ඒකට විරුද්ධවම බන කියනවා අපි හිතමු තමන් කරන වැරද්දට විරුද්ධවම සමහරට බනක් කියනවා එහෙමයි තින් ගොඩාක් අඩුයි භික්ෂු සමාජයේ අපි අතර හැබැයි එහෙමය සමාජයේ ඉන්නවා පැහැදිලිනේ ආ හරි ඊට පස්සේ කියමු බලන්න ඊළඟ කාරණාව කොහෙද හරි මෙතන ඊළඟ කවුද හා
ලාභ සත්කාර ආශාවෙන් තමා තුළ නැති ගුණ ඇති ලෙස ඇඟවීම සාටහිය නම් වේ දුශීලව හිඳ සිල්වතුක බව හැඟවන ස්වභාවය ගමෙහි වෙසමින් ආරණ්‍යයක ලෙස හැඟවන ස්වභාවය ශ්‍රද්ධාව නැතිව ශ්‍රද්ධාව ඇතියක ලෙස හැඟවන ස්වභාවය උගතක නොවි උගතක ලෙස හැඟවන ස්වභාවය පෘථග්ජනව සිට ආර්යයක ලෙස හැඟවන ස්වභාවය සාටහිය නම් ක්ලේශය මායා සාටහිය යන මේ දෙක තරමක් එකිනෙකට සමානය ධ්‍යානාභිඥා මාර්ගඵල යන මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන් තමා කෙරෙහි නැතිව ඇතැයි පැවසීම ඉතාම නපුරු පාපයකි.
පැහැදිලි නේද? එතකොට මායා සහ සාඨීය ඒ කරුණු දෙකම එක ආසන්නව යන නිසා තමයි මේ දෙක එකට යුගල වශයෙන් දක්වලා තියෙන්නේ. ඒ නිසා කපටිකම සහ මායාකාරී ගතිය කියලායි කියන්නේ. එතකොට ඒ නිසා බොහොම හානිකර කෙලෙස් ධර්ම දෙකක් ඒ නිසා ඒ ගැන අපි දැනගෙන අපේ ඒ වගේ දේවල් ඇති නොවන විදියට කටයුතු කරන්න ඕනේ. ඉතින් ප්‍රධානව කියන්නේ කරපු වැරදි සැඟවීම තමයි මායාකාරී ලක්ෂණය. කරපු වැරදි සැඟවීම මායාවයි නැති ಗುಣ පෙන්වීම සට ලක්ෂණයයි. ඒ විදියටයි කියන්නේ දෙකේම බොහෝ සිහින ආසන්නයි. පැහැදිලිනේ? හරි ඊළඟ කාරණාව මෙතන
නච පරම් වික්කසේ බික්කු සම්දිට්ට පරම්
ඊට උඩ කියේදී
පුනච පරම් ආවුසෝ බික්කු තද්දෝ හෝති අතිමානී යම්පාවුසෝ බික්කු තද්දෝ හෝති අතිමානී අයම්පි ධම්මෝ දෝව චස්ස කරනෝ
හා මේ කියන්නේ මොකක්ද භික්ෂුවක් ඉන්නවා බොහොම තදයි අතිමානයෙන් යුක්තයි අධික මානයෙන් යුක්තයි තදයි අධික මානයෙන් යුක්තයි මේකත් දුර්වච ගතියක් ඉතින් ඒ විදිහේ කෙනෙක්ට ඉතින් කෙනෙක් කරුණු කියන්න කැමති නැහැ ඒයි තදයි නැවෙන්නේ නැහැ කතාවට කට්ටිය කියන්නේ මෝල් ගහක් ගිලලා වගේ නේද කතාවට කියනවා හිල ඇති මේ ආශ්‍රම තුනනම් මෝල් ගහක් ගිලලා වෙන්නේ නැති කියලා ඒ කරුණ කිව්වට නැවෙන්නේ නැහැ මෝල් ගහක් ගිල්ලොත් මොකද නැවෙන්න පුළුවන්ද නේද මෙතන ඉඳන් මෙතෙන් පහළට මෝල් ගහක් දිගට තිබුණොත් නැවෙන්න පුළුවන්ද බෑනේ නැවෙන්න බෑ නැවෙන්න ඕමනා වුණත් නැවෙන්න බෑ ඒ වගේ එකට තමයි මේ කියන්නේ තද්ද තදයි කියලා නේද ඒක තම්බ කියලා කියන්නේත් ඒකයි නිස්සිනේහ නික්කරුණ තද්ද ලක්කනේන තම්බේ ඒ කියන්නේ මොකද්ද සිනේහ කියලා කියන්නේ අර ඉහිල් ගතිය ලිහිසි ගතිය කියන එකනේ ඒ විදිහේ ලිහිසි ගතියකින් තොර කරුණාවෙන් තොර තද ලක්ෂණය සහිත තම්බ ලක්ෂණයනික තම්බ කියලා කියන්නේ ටැඹ කියන එකනේ දැන් මේ ටැඹක් නැවෙනවද නැවෙන්නේ නැහෙනේ ඒ වගේ තමයි මේ තම්බ එහෙම නැත්නම් තද්ද ලක්ෂණයෙන් යුක්ත කෙනා කවුරු කොයිතරම් කරුණ කිව්වත් නැවෙන්නේ නැහැ ඒකට තමන් ගත්ත අදහස එහෙම තමයි අධික මානෙන් යුක්තයි අතිමානීන කියලා කියන්නේත් ඒකයි. අතික්කමිත්වා මඤ්ඤන ලක්ඛණේන අතිමානේන. අනිත් අයව ඉක්මවා හිතන ගතියෙන් යුක්තයි. ඒක තමයි අතිමානී කියලා කියන්නේ. එතකොට මේක ගැනත් කියලා ඇති අපි බලමු. පේන්න තියෙනවද?
කපලාස
අතිමානෝ මෙතන නේද? තම්බ කියන එකත් අපි බලමු. තම්බ මේ තියෙන්නේ සිතෙහි කණුවක් මෙන් කෙලින් සිටින දැඩිව සිටින නොනැමෙන ස්වභාවයේ තම්බ නම් වේ. එය මානයේම ආකාර විශේෂයකි. තම්බය ඇත්තේ ගරුකල යුත්තන්ට නොවඳි නොනැමේ අවවාද අනුශාසනයන් නොපිළිගනී කියලා කියලා තියෙනවා. පැහැදිලි නේ? කොයිතරම් ගරුකල යුතු වැඩිහිටියෙක් කරුණ කිව්වත් පිළිගන්නේ නැන්නේ. පැහැදිලි නේද? සමහරු භාග්‍යතුන් වහන්සේ අවවාද කරලවත් පිළිගත්තේ නැති අය හිටියේ නේද? ඉතින් ඒ කතා තියෙනවා. ඉතින් ඒ අරහත්ත්වයට පත් වෙන්න කලින් චන්න ස්වාමීන් වහන්සේ ගැන කතා එහෙම නේද? ඉතින් කරුණ කොච්චර කිව්වත් පිළිගත්තේ නැහැ. කරුණ කිව්වට බෑ නැවෙන්නේ නැන්නේ නේද? ඒකට තමයි මේ තම්බ ලක්ෂණය කියලා කියන්නේ. අර කලින් කිව්වා වගේ මේ මෝල් ගහක් ගිල්ල වගේ කොයිතරම් වැඩිහිටි ගුරුවරු ගෙන්නලා අවවාද කළත් පිළිගන්නේ නම් නැහැ. ආ ඒක තමයි මේ තම්බ ලක්ෂණය කියලා කියන්නේ. එතකොට මේ වගේ ගති අපේ තියෙනවද කියලා අපි නිරන්තරව විමසලා බලන්න ඕනේ. එහෙම ඒවා තියෙනවා නම් මොකද වෙන්නේ? හැමෝම තමන්ට ගරු කරයිද? තමන්ට අවවාද කරයිද? කරන්නේ නැහැ. ඒ නිසා මේ විදිහේ දේවල් ඇති නොවෙන්න අපි අදිෂ්ඨාන කරගන්න ඕන. මේ වගේ ගති ඇති කරගන්න නැතුව කටයුතු කරන්න. එතකොට මේකෙම තව මේ අතිමාන කියන තැන්වලත් කියලා තියෙනවා අන්‍යයන් පහත් කොට තමා කොඩියක්සේ කොටක්සේ උස් කොට සලකන ස්වභාවය අතිමාන නම් වේ කියලා. එතකොට තමන්ම උසස් තමන්ම බොහොම ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කරන ගතිය. පැහැදිලි නේද? මේකත් බොහොම ඉතින් මේ දෙකම බොහොම ආසන්නව යන කෙලෙස් දෙකක්. ඒ නිසා තමයි එකට දක්වලා තියෙන්නේ. එතකොට මේ විදිහේ කෙනෙක් නම් බොහොම හානිකරයි. ඒක තමන්ට. අනිත් අය නම් ඉතින් අවවාද නොකර නිහඬ විඳීවි. හරි. ඊළඟ කාරණාව කියමු බලන්න. අවසාන කාරණාව. කවුද?
අවසාන. පුණ්‍යචරං පුණ්‍යචරං
පුණ්‍යචපරං
පුණ්‍යචපරං ආවසෝ වික්ඛු සම්තිට්ටි පරාමාසි හෝති ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගි යම් පාවසෝ වික්ඛු සම්තිට්ටි පරාමාසි හෝති ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගි ආයම්පි ධම්මෝ දෝව චස්සන කරණෝ ඉමේ
උච්ඡන්තාවුසෝ
දෝව චස්ස කරණ ධම්මා
කරණා ධම්මා. හරි. අවසාන කාරණාව කොහොමද? සන්දිට්ටි පරාමාසි ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගි. මොකක් තේරුම? සන්දිට්ටි පරාමාසි අත්තනෝ දිට්ඨින් ඒව පරාමස තීති සන්දිට්ටි පරාමාසි නේද? තමන් යම් අදහසක් දරනවද ඒකම තමයි. පොල් ගහක් පෙන්නලා තව කෙනෙකුට කියනවා මේ තල් ගහනන් හරි ෂෝක් නේද? අර පේනවද තල් ගෙඩි? එතකොට කියනවා ස්වාමීන් වහන්සේ තල් ගෙඩි නෙවෙයි නේ, ඒ පොල් ගෙඩිනේ. මොන පොල් දාශමුතුන් දැන් ඔබ වහන්සේ මං ගැන දන්නේ නැහැ. මම ඒ කාලේ මේ පොල් විකුණපු කෙනෙක් නේ ගිහි කාලේ. මම අඳුරන්නේ නැද්ද තලුයි පොලුයි? මේක තල් ගහක් කියලා කියනවා. කොච්චර කිව්වත් පිළිගන්නේ නැන්නේ. ආ ඒක තමයි කියන්නේ සන්දිට්ටි පරාමාසි. තමන්ගේ අදහසම දැඩිව පරාමර්ශණය කරනවා. තමන්ගේ අදහසම දැඩිව පරාමර්ශණය කරනවා. ඒකනම් අතහරින්නේ. ආදානග්ගාහි කියලා කියන්නේ දැඩිව ගන්නවා කියන එකයි. ඒ තමන්ගේ අදහස දැඩිව ගන්නවා. දුප්පටි නිස්සග්ගී අතහරවන්න අමාරුයි. අතහරවන්න අමාරුයි මේ දිට්ඨිය. ඒ කිනාගේ තියෙන අදහස අතහරවන්න අමාරුයි. කොයිතරම් කරුණු කිව්වත් පෙන්නලාම කිව්වත් අතහරින්නේ නැන්නේ. පොතකින් කරුණු පෙන්නලා කිව්වත් එහෙමනම් ඕක පොතේ වැරද්දක් වෙන්නේ නැති මුද්‍රණ දෝෂයක් ඔය කියලා දැන් දහම් කරුණක් වැරදියට කියනවා. ඒකට සාධක පාට අපි පෙළ පොත් වලින් අටුවා වලින් ගෙනල්ලා පෙන්නලා කියනවා. මේක පිළිගන්න බෑ ඒ වුණාට මේ මෙතන මුද්‍රණ දෝෂයක් වෙන්නේ නැති. ඊට පස්සේ නෑසවන්න හද මේ අනික් පොතේ තියෙන ඉති දෙකේම මුද්‍රණ දෝෂ වෙන්න බැරුවද? ඒ විදිහේ තමයි සන්දිට්ටි පරාමාසි ආදානග්ගාහි දුප්පටි නිස්සග්ගී කියන කෙනාගේ ස්වභාවය. පැහැදිලිද? කොයිතරම් කරුණු ගෙනල්ලා පෙන්නවත් තමන්ගේ වැරදි මතේ නම් අද අතහරින්නේ. පැහැදිලිද? එතකොට මේ කරුණත් දුර්වච බව ඇති කරන කරුණක්. එතකොට මේ වගේ කෙනෙක්ට අනිත් අය කරුණු කියන්න කැමති වෙනවද? අවවාදයක් කරන්න කැමති වෙනවද? කතා බහ කරලා අවවාදයක් ගන්න කැමති වෙනවද? පැහැදිලි නේද? අන්න ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මෙන්න මේ වගේ කරුණු තියනවා නම් කෙනෙක්ගේ ඒක දුර්වච බව ඇති කරන කරුණක්, අගුණයක්. ඒක බැහැර කරගන්න කියලා. ඊට පස්සේ ඔන්න සූත්‍ර දේශනාව අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. අනිත් පැත්තට ඉතින් ඒ කරුණු ටික විස්තර කරන්නේ තව ටිකක් දිගට තියෙනවා පිළේ. නමුත් අටකතාවේ මේ කාරණා ටික කෙටි කරලා දක්වන්නේ. ඊට පස්සේ අපි මේ ටික බලාගෙන යමු. පොඩ්ඩක් ඊළඟ එක ඡේදයක් කියමු බලන්න. පේන්නේ. හරි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ යම් භික්ෂුවක් ඉන්නවා, ඒ කෙනා පැවරීමක් කරන්නේ නැහැ. හැබැයි ඒ වුණාට දන්නවා උන්වහන්සේ සුවච කෙනෙක්, ඒ පහසුවෙන් කරුණු කියලා පෙන්වා දෙන්න පුළුවන් කෙනෙක්, අනුන්ගේ අවවාද ඉවසන කෙනෙක්, ප්‍රදක්ෂිනාග්‍රාහීව අනුශාසනා පිළිගන්න කෙනෙක් කියලා. එහෙමනම් මොකද භික්ෂුන් වහන්සේලා පැවරීමක් නොකලත් උන්වහන්සේට අවවාද කරනවද නැද්ද? අවවාද කරනවා. පැවරීමක් නොකලත් උන්වහන්සේට අවවාද කරනවා. මොකද ගරුත්වයෙන් ඒ තමන්ගේ අඩුපාඩු පිළිගන්න කැමති නිසා. අවවාදය ගරුත්වයෙන් පිළිගන්න නිසා උන්වහන්සේට අවවාද කරන්න අනිත් වැඩිහිටියෝ ගුරුවරු ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ මේ විදියට මාතෘකා කරලා ඒ සුවච බව ඇති කරන කරුණු මොනවද කියලා අර කාරණා ටිකම අනිත් පැත්තට දේශනා කරනවා. ඉදහවසෝ බිකු න පාපිච්චෝ හෝති න පාපිකානං ඉච්ඡානං වසංගතෝ. ඒ විදියට ඒ කරුණු 16ම අපස්සට අනිත් පැත්තට කරුණු දේශනා කරනවා. පැහැදිලිද? ඒවා අපි එකින් එක කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ කරුණු අනුව හිතා ගන්න පුළුවන් නේ නේද? ඒත් එක්කම ආපහු ඊළඟ ඡේදයෙන් පටන් ගන්නේ තත්‍රාවසෝ බික්ුණා අත්තනාවත්තානං ඒවං අනුමිනිතබ්බං කියලා ඔය විදියට දේශනාව පටන් ගන්නවා. කොහොමද? යෝකෝ අයම් පුද්ගලෝ පාපිච්චෝ පාපිකානං ඉච්ඡානං වසංගතෝ අයම් මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේවකෝ පන අස්සං පාපිච්චෝ පාපිකානං ඉච්ඡානං වසංගතෝ අහංපි අත්සං පරේසං අප්පියෝ අමනාපෝති ඒවං ජානන්තේන ආවුසෝ භික්ුණා න පාපිච්චෝ භවිස්සාමීන පාපිකානං ඉච්ඡානං වසංගතෝති චිත්තං උප්පාදේ තබ්බං කියලා ඒ විදිහට දේශනා කරනවා. කොහොමද? අපි කල්පනා කරන්න ඕන යම් කිසි කෙනෙක් මේ පාපී ඉච්ඡාවන් පාපී ආසාවල් තියෙන කෙනෙක් නම් ඒ වගේ වසඟයට ගිය කෙනෙක් නම් ඒ කෙනා මට ප්‍රිය නැහැ. ඒ කෙනාව මට අප්‍රියයි. මගෙත් හැබැයි මේ ගතිගුණ ටික තියෙනවා. මේ අගුණ ටික මගෙත් තියෙනවා. එහෙමනම් මාත් අනුන්ට අප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මම පාපිච්ච කෙනෙක් වෙන්නේ නැහැ. පාපී ආසාවල් වල වසඟයට ගිය කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ කියලා මේ විදියට හිතක් ඇති කරගන්න කියලා අවවාදයක් කරනවා. ඒ විදියටම ඉතිරි අර අගුණ සම්බන්ධවත් කල්පනා කරලා බලන්න කියනවා. මේ අගුණ තියෙන කෙනාව මට අප්‍රසන්නයි. මට අප්‍රියයි. ඒ විදියටම මේ අගුණ ටික මගේ තිබුණොත් මාත් අනිත් අයට අප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අගුණය නම් මගේ సంతානයේ ඇති කරගන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න ඕන. පැහැදිලි නේද? හා. ඒ වගේම ඊට පස්සේ ඊළඟ ඡේදයෙන් විස්තර කරන්නේ මෙන්න මේ විදියට භික්ෂුවක් ප්‍රතිවේක්ෂා කරලා බලන්න ඕන කියනවා. කොහොමද? මම මේ පාපී ආසාවල් තියෙන පාපී ආසාවල් වල වසඟයට ගිය කෙනෙක්ද කියලා ප්‍රතිවේක්ෂා කරලා බලනවා. එහෙම බලද්දී ඒ කෙනාට තේරෙනවා නම් මගෙත් මේ පාපී ආසාවල් තියෙනවා. පාපී ආසාවල් වල වසඟයට ගිය කෙනෙක් කියලා තමන්ට තේරෙනවා නම් ඒ භික්ෂුව ඒ පාපී අදහස් පාපී ආසාවල් දුරු කිරීම සඳහා වෑයම් කළ යුතුයි. තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමි තබ්බං කියලා දේශනා කරන්නේ. අන්න ඒ කියන අගුණ ප්‍රහාණය කිරීම සඳහා උත්සාහවත් වෙන්න ඕන. පැහැදිලිද? එහෙම ප්‍රත්‍යවේක්ෂා කරද්දී ඒ අගුණ තමන්ගේ නැහැ කියලා තේරෙනවා නම් ඒ සතුටු සිතින් ඒ විදියටම දවස ගත කරන්න කලාට වරදක් නැහැ. පැහැදිලිද? ওই විදියට මේ සියලු කෙලෙස් සම්බන්ධව වෙන වෙනම දේශනා කරනවා. එකිනෙක මේ කාරණාව තමන් ඒ විදියට විමසලා බලන්න ඕන, ප්‍රතිවේක්ෂා කරලා මේ කරුණු මගේ సంతානයේ තියෙනවද කියලා මේ විදියට සිහි කරලා බලන්න ඕන. ඒ වැරද්ද තියෙනවා නම් ඒක නිවැරදි කරගන්න උත්සාහවත් වෙන්න ඕන. නැත්නම් ඉතින් ඒක තමන් සතුටින් මගේ මේ වැරද්ද නැහෙනේ කියලා සතුටු වෙලා ඉදිරි කටයුතු කරගෙන යන්න ඕන. ඉදමගෝ ඡායස්මා මහා මොග්ගල්ලානෝ අත්තමනාතේ භික්ඛු ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දුන්ති කියලා දේශනාව අවසන් වෙනවා. අනුමාන සුත්තං නිට්ඨිතං. හරි. එතකොට ඊගේ අට කතාවේ තව කරුණු කීපයක් තියෙනවා. ඒ ටික අපි ඉක්මනට කතා කරලා අවසන් කරමු. එතකොට මෙතනදී විස්තර කරනවා තමන් අත්තනාව අත්තානං ඒවං අනුමිනි තබ්බං කියලා කිව්වේ තමන්ම තමන්ව තීරණය කරගන්න කියලායි කියන්නේ. එතකොට තමන්ම තීරණය කරගන්න ඕන තමන්ගේ මේ වැරද්ද මේ අගුණය තියෙනවද නැද්ද කියලා. ඒක කවුරුත් පෙන්නලා දෙන්න ඕනේ නැහැ. තමන්ටම කල්පනා කරලා බැලුවම මේ දේශනාව අනුව තමන්ටම තේරෙනවා මේක තමන්ගේ තියෙනවද නැද්ද කියලා. පැහැදිලි නේ? තියෙනවා නම් නිවැරදි කරගන්න ඕන. පච්ච වෙක්කිතබ්බං කියන එක ඒවා පැහැදිලි. ඒ හරි. ඉතිරි කාරණා පැහැදිලි. ඊට පස්සේ මේ සූත්‍රයේ තිබුණු උපමාවක් පෙන්නනවා. හරියට ඒ සැරසෙන්න කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණයෙක් හෝ තරුණියක් හරි පැහැදිලි වතුර භාජනයක හරි එහෙම නැත්නම් කණ්ණාඩියකින් හරි මූණ බලපුවාම ඒකේ තමන්ට දකින්න ලැබෙනවා නම් දූවිලි හරි මොනවා හරි ගෑවිලා ඒවා අයින් කරන්න උත්සාහවත් වෙනවනේ. ඒවා පිරිසිදු කරගන්න උත්සාහවත් වෙනවා. ඒ වගේ දූවිලි මොනවා හෝ පේන්න නැත්තම් එහෙමනම් ඉතින් ගැටලුවක් නැහෙනේ කියලා සතුටු වෙනවා. අන්න ඒ විදියටම භික්ෂුවත් තමන්ගේ කෙලෙස් මෙන්න මේ විදියට මේ විදියේ අංගන එහෙම නැත්තම් මේ විදියේ නරක ධර්ම අගුණ තමන්ගේ సంతානේ තියෙනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. ඒ බලද්දී ඒ දේවල් තියෙනවනම් අයින් කරගන්න උත්සාහවත් වෙන්න ඕන, නැත්නම් සතුටින් ඉදිරි කටයුතු කරගෙන යන්න පුළුවන්. හරි, ඊට පස්සේ මෙතන කියනවා සබ්බේපි මේ පාපකේ අකුසලේ ධම්මේ පහීනේ කියලා මෙතන පාඨයක් තියෙනවා පිළි. එතකොට මේකෙදි කියනවා මේ ප්‍රහාණය වෙන්න පුළුවන් අවස්ථා කීපයක් ගැන ඉතින් මෙතන කියනවා කොහොමද මෙන්න මේ අකුසල් ධර්ම පැවිද්දෙකුට සුදුසු නැහැ කියලා ඥාණය උපදවා ගද්දී ඒ කෙලෙස් යටපත් වීමක් වෙනවනේ. අන්න ඒ විදිහේ ඥාණයක් උපදවා ගැනීම මෙන්න මේ අකුසල් ධර්ම පැවිද්දෙකුට නම් නුසුදුසුයි, මේ අගුණ පැවිද්දෙකුට නුසුදුසුයි කියලා කල්පනා කරද්දී ඒකට ඒකෙන් ඒ හේතුව නිසා මේ කෙලෙස් යටපත් වීමට කියනවා පටිසංඛානප්පහානය කියලා. ඒ කියන්නේ මේ ඥාණය පහළ වීම නිසා ඒ කෙලෙස් යටපත් වෙනවා. ඒ කෙලෙස් නරකයි කියලා, කෙලෙස් හානිකරයි කියලා ඥාණය උපදවා ගැනීම නිසා කෙලෙස් යටපත් වීම. ඒ වගේම ඊට පස්සේ විස්තර කරන්නේ සීලය පදනම් කරගෙන කසින පරිකර්මාදිය ආරම්භ කරලා අෂ්ඨ සමාපatti උපදවද්දී විස්කම්බන ප්‍රහාණයක් සිද්ධ වෙනවා. දැන් මේ කියපු කෙලෙස් වල විස්කම්බන ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒ වගේම සමාපත්තිය පදනම් කරගෙන විපස්සනා වඩද්දී තදංග ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒ වගේම විපස්සනා වඩලා මාර්ග ඥානය උපදවද්දී සමුච්ඡේද ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒ වගේම ඵල ඥානය උපදවද්දී පටිප්පස්සද්ධි ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒතොර ඵල ඥානයෙන් සිද්ධ කරන ප්‍රහාණයට තමයි කියන්නේ පටිප්පස්සද්ධි ප්‍රහාණය කියලා. ඒතොර නිර්වාණය පැමිණියාම එහෙම නැත්නම් ඒ නිවනටපත් වෙලා මේ සියලු කෙලෙස් වල දුරස්ත වීම සිදුවීමට අපි කියන නමක් තියෙනවා නිස්සරණ ප්‍රහාණය කියලා. පැහැදිලිද? මෙන්න මේ කියපු ඒ සියලු ප්‍රහාණයන් සිද්ධ වෙනවා යම් කිසි කෙනෙක් මේ ක්‍රමයට සිහි කරමින් තමන් පිරිසිදු වීම සිද්ධ වෙනවා නම් තමන්ගේ సంతානයේ පිරිසිදු බව නිරන්තරව සිහි කරමින් ඒ තියෙන අඩුපාඩු නිවැරදි කරගනිමින් ප්‍රතිපදාවේ යෙදෙනවා නම් මේ කියපු සියලු ප්‍රහාණ සිද්ධ වෙලා ඒ කෙනාට නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා කියන එක තමයි සූත්‍ර දේශනාවේ මතක් කරන්නේ. ඊට පස්සේ අට කතාවේ අන්තිම ඡේදයේ කරුණු කීපයක් කියනවා. ඉදං හිසුත්තම් භික්ඛු පාති මොක්ඛං නාමාති පෝරාණා වදಂತಿ. මේකට භික්ෂු ප්‍රාතිමෝක්ෂය කියලා කිව්වලු පුරාණ ආචාර්යයන් වහන්සේලා. ඉදං දිවසස තික්ඛත්තුම් පච්ච වෙක්ඛිතබ්බං. දවසකට තුන් වතාවක් මේ කරුණු ප්‍රතිවේක්ෂා කරන්න ඕන. පාතෝ ඒව වසනට්ඨානම් පවිසිට්වා නිසින්නේන ඉමේ එත්තකා කිලේසා අත්තිනකෝ මයිහං නත්තිහිති පච්ච වෙක්ඛිතබ්බා. උදේ පාන්දරම ඉන්න තැනකදී කල්පනා කරලා බලන්න කියනවා මේ කෙලෙස් ටික මට තියෙනවද නැද්ද කියලා. සචේ අත්තිහිති පස්සති තේසං පහානාය වායමිතබ්බං. මේවා තියෙනවා කියලා තේරෙනවා නම් ඒවා ප්‍රහාණය කරන්න වෑයම් කළ යුතුයි. නොචේ පස්සති සුපබ්බජිතෝස් මීති අත්තමනේන භවිතබ්බං. ඒවා නැහැ කියලා තේරුණොත් එහෙමනම් මම හොඳ පැවිද්දෙක්, හොඳ පැවිද්දක් මට තියෙනවා කියලා සතුටු වෙන්න කියනවා. බත්ත කිච්ඡං කତ୍වා රත්තිඨානේවා දිවාඨානේවා නිසීදිත්වාපි පච්ච වෙක්ඛිතබ්බං. දානය අවසන් කරලා දවල් බණ භාවනා කටයුතු කරන තැනත් ඒ වගේම රැය කාලයේදී පරයන්කාදිය කරන තැනදිත් මේ ටික මෙනෙහි කරලා බලන්න කියලා කියනවා. සායං වසනට්ඨානේ නිසීදිත්වාපි පච්ච වෙක්ඛිතබ්බං. හවසත් ඒ විදිහට සිහි කරලා බලන්න කියනවා. තික්කත්තුන් අසක්කොන් තේන ද්වේවාරේ පච්ච වෙක්ඛිතබ්බං. තුන් ආතාවක් බැරි නම් අවම දෙවතාවක් සිහි කරන්න. ද්වේවාරේ අසක්කොන්තේන පන අවසං ඒකවාරං පච්ච වෙක්කිතබ්බං අපච්ච වෙක්කිතුන්න වට්ටතීති වදන්ති කියලා කියනවා. ප්‍රතිවීක්ෂා නොකරනම් ඉන්න එපා, එකවතාවක් හරි මේ ටික නම් මෙනෙහි කරන්න කියලා කියනවා. මේ විදිහට අට කතාව අවසන් වෙනවා. ඉතින් මෙතනින් අවසානෙට කියන්නේ, ඉතින් මේ ටික අවම දවසකට වතාවක්වත්, අවම එකවතාවක්වත් සිහි කරලා බලන්න කියලා. පැහැදිලි නේද? අපි මේක දැන් මේ සාකච්ඡා කරාට මෙතනින් නවත්තලා බෑ. අපි එහෙමනම් මේ ටික ඒ විදිහට අපි සිහි කරලා බලන්න ඕන. පැහැදිලි නේද? ආ. තමන්ගේ ඒ අඩුපාඩු තමන්ට දකින්න ලැබුණොත් ඒ දේවල් වහාම නිවැරදි කරගන්න උත්සාහවත් වෙන්න ඕන. පැහැදිලිද? ආ, ඒක තමයි අවවාදය. එහෙමනම් ඉතින් ඒ අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ආශිමතුන්ලා හැමෝමත් මේ සූත්‍ර දේශනාවේ විස්තර කරපු විදියට ඒ අගුණ හඳුනාගෙන, ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ ගුණධර්මත් තමන්ගේ තියෙනවද නැද්ද කියලා විමසලා හඳුනාගෙන, ඒ අගුණ දුරු කරමින්, ගුණධර්ම දියුණු කරමින්, සීල සමාධි ප්‍රඥා අනුපිළිවෙලින් ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිසම කටයුතු කරાવી කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ රැස් කරපු හැම කුසලයක්මත්, මේ ධර්ම දේශනාමය, ධර්ම සාකච්ඡාමය කුසලයක් අපි හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු උපනිශ්‍රය වේවා කියලා අපිත් එහෙනම් ප්‍රාර්ථනා කරගමු.